නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නකෝ ආනන්ද බික්ඛු සෝබති සංඝනිකාරාමෝ සංඝනිකාරතෝ සංඝනිකාරාමතං අනුයුත්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝනසම්මුදිතෝ තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මෙවර මාතෘකාව සපයාගත්තේ මජ්ක්‍ධිම නිකායේ එන මහා ශුන්්‍යත සූත්‍රයෙන්. අපි ගිය සතියේදී සාකච්ඡා කළා ඇත්තරම මජ්ක්‍ධිම නිකායේම එන මීට කලින් සඳහන් වෙන සූත්‍රය. ඒ තමයි චූල ශුන්්‍යත සූත්‍රය. චූල ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර එක්තරා අන්දමකින් ඒ අපේ හිතේ තැම්පත් වෙලා තියෙන, අපේ හිතේ ගොඩ ගැහිලා තියෙන නානක් ප්‍රකාර සංඥාවන් ටික ටික බැහැර කරමින්, අපේ හිත පොඩ පොඩ සරල කරමින්, සැහැල්ලු කරමින්, පැහැදිලි කරමින් පැමිණෙන එක්තරා අන්දමක ශුන්‍යතා විහරණයක් ගැන දේශනා කළා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ හිතවල අපි හිතමු නගරවාසීව ඉන්නවා නම්, ගමක් නගරයක් ඇසුරු කරනවා නම්, එතකොට ඒ නගරය හා සම්බන්ධ හුඟක් තොරතුරු අපේ ඔළුවේ තියෙනවා. ඊළඟට ගම හා සම්බන්ධ හුඟක් තොරතුරු අපේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒ වගේම රට හා සම්බන්ධ හුඟක් තොරතුරු අපේ ඔළුවේ තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් අපි අපේ ඔළුව පුරවගෙන සෑහෙන්න ව්‍යාකූල කරගෙන ඉතින් අන්නේ වගේ ස්වභාවයක් තමයි අපේ සාමාන්‍යයෙන් හිතේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එබඳු පරිසරයක අමාරුයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ගැඹුරු දහමක් අවබෝධ කරගන්න. ඒතර මේ පෙන්වන ගැඹුරු දහම අවබෝධ කරගන්න නම් එහෙනම් කලින්ම අපි පොඩ්ඩක් අපේ හිත හිස් කරගන්න සිද්ධ වෙනවා. අපේ හිතේ තියෙන ඒ කුණු කන්දල් පොඩ්ඩක් පැත්තකින් තියන්න සිද්ධ වෙනවා. එහෙනම් එක්තරා අන්දමකින් ක්‍රමානුකූල ප්‍රතිපදාවක් අනුගමනය කළා අපේ හිතවල තියෙන ඒ නානක් ප්‍රකාර අනවශ්‍ය සංඥා පොඩ්ඩ පොඩ්ඩ අඩු කළා, ක්‍රමානුකූලව අපේ හිතේ එක්තරා අන්දමක සංහිඳියාවක්, සරලත්වයක්, එහෙමත් නැත්නම් විනිවිද පෙනෙන ගතියක්, තීක්ෂණ භාවයක්, සැහැල්ලු භාවයක්, සමාහිත භාවයක් ඇති කරගන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චූලසුඤ්ඤත සූත්‍රයේදී මතක් කරනවා ක්‍රමානුකූලව ඒ අඩු කරගෙන යන ප්‍රතිපදාව. ඒ කියන්නේ ටික ටික ගමෙන් නගරයෙන් එනවා, ගමෙන් එනවා ආරණ්‍යයට. එතකොට තියෙන්නේ ආරණ්‍ය සංඥාවක් විතරයි. ඊට පස්සේ තමන් දන්නවා දැන් මේ වෙලාවේදී නගර සංඥා දැන් මොකක්වත් නැහැ. සත්තු පිළිබඳව, යාන වාහන පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, අමුදරුවන් පිළිබඳව, ඥාති හිතෛෂීන් පිළිබඳව, රැකී රක්ෂා පිළිබඳව, ඒ ඔක්කොම සංඥා ටික දැන් සෑහෙන දුරට අඩුයි. ඒ වෙනුවට දැන් තියෙන්නේ අරණ්‍යයේ තියෙන සංඥාව පමණයි. ඒතකොට ඒ අරණ්‍ය සංඥාව දැන් එක්තරා අන්දමකින් යම් පමණකට හිතේ පැලපදියම් වෙලා තියෙනවා. හිතේ නිකන් වද දෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඊට වඩා අර අඩුවෙච්ච සංඥා ප්‍රමාණය අතිවිශාලයි කියන්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් කයට හිත දානවා. කයට හිත දැම්මහම එතකොට කයේ යම් පමණකට අපි හිතමු තද ගතියක්, මෘදු ගතියක්, රළු ගතියක්, සිනිඳු ගතියක්, සැහැල්ලු ගතියක්, බර ගතියක්, ඊළඟට එහෙමත් නැත්නම් ගලන ගතියක්, පිඬු කරන ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, චලනය වෙන ගතියක්, කම්පණය වෙන ගතියක්, මේ වගේ බොහොම සූක්ෂම අන්දමේ ගති ලක්ෂණ රාශියක් තමයි ටිකක් ගැඹුරට යනකොට කෙනෙකුට හම්බ වෙන්නේ. එතකොට අර අරණ්‍ය සංඥාවත් අයින් වෙලා එයාගේ හිතේ මේ සතර මහා ධාතුන් පිළිබඳ සංඥා ටික විතරයි ඉතුරු වෙන්නේ. එක්තරා අන්දමකින් එතකොට තවත් අපේ හිතේ සැහැල්ලු වීමක්, සරල වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට මෙහෙම එයා කය පිළිබඳ අවධානයෙන් ඉන්නකොට, එමත් නැත්තම් කායानुපස්සනාවේ යෙදෙනකොට, ඇත්තරම මේ සතර මහා ධාතුන් ගෙනුත් එක ධාතු ලක්ෂණයක් තමයි හුඟක් වෙලාවට එක අවස්ථාවකදී ප්‍රකට වෙන්නේ. ඒ අවස්ථාව සැලකුවොත් එතකොට අනිකුත් ධාතුන් තුනෙන් හිත නිදහස් ශූන්‍යයි. දැන් මේ ඉස්මතු වෙලා තියෙන ධාතු ලක්ෂණේ විතරයි හොඳට ප්‍රකට වෙලා තියෙන්නේ. එතනින් ඒක අශූන්‍යයි. ඒ පිළිබඳව යම්කිසි දරතයක්, ඒ පිළිබඳව යම්කිසි දැනුවත් බවක්, දැනෙන ගතියක් කෙනෙකුට තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ රූප ස්වභාවයන්, එමත් නැත්නම් මේ භෞතික తত্ত্বය එක්තරා අන්දමකින් පියවරෙන් පියවර අඩු කරගෙන ගිහිල්ලා හිතට යම් නිදහසක් ලබා දෙන ආකාරය දේශනා කළා. ඊට පස්සේ ඒ සියලු රූප ස්වභාවයන් අතහැරලා දාලා ඒක අභිභවනය කළා. ඊට පස්සේ අරූප පැත්තකට හිත යොමු කරන ආකාරය මේ චූලසොඤ්ඤත සූත්‍රයේදී දේශනා කරනවා. ඒ කියන්නේ මේ රූප හා සම්බන්ධ යම්සි දරතයක් තිබුණා නම් ඒ ටික ඔක්කොම අයින් වෙලා දැන් ඊට පස්සේ ඔන්න අරූප ධාන වලට ගිහිල්ලා ඒවැය තියෙන තව තව සූක්ෂම මට්ටමකින් ඒ සංඥාවල අඩුවීමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉස්සරහට අරගෙන යනවා. අන්තිමට යම් පමණක ඉතාම සූක්ෂම අන්දමේ සංඥාවක් තියෙන අවස්ථාවකදී ඒ සංඥාවත් අයින් කළා සියලුම සංඥාවන් මානසිකාර කරන්නේ නැතිව සියලුම සංඥාවන් හිතින් බැහැර කළා බොහෝම නිදහස් හිතක් නිමිති රහිත හිතක් සංඥාවලින් තොර සිතක් එමත් නැත්නම් සංඥා කෙරෙහි විරක්ත වූ සිතක් තනාගෙන අනිමිත්ත සමාධියකට ගොඩ වෙන ආකාරය අනිමිත්ත සමාධියකට පිවිසෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මේ චූලසොඤ්ඤත සූත්‍රයේදී දේශනා කරනවා. ඒක ඇත්තටම අවසාන කරන්නේ ඒ ඉබ්බන්දු ඒ ගොඩ නගාගත් අනිමිත්ත සමාධියත් තාම අපි ගාව තියෙන කාමාශ්‍රවය නිසා භවාශ්‍රවය නිසා විඥාශ්‍රවය නිසා නැවත නැවතත් කෙලෙසෙනවා. මොකද කාමාශ්‍රවය තියෙන තාක් ඒ නිමිති ගන්න ගතියක් තියෙනවා. කාමාශ්‍රවය තියෙන සත්තාක් කාමයන් හා සම්බන්ධ නිමිති මනස ඇසුරු කරනවා. එතකොට ආයෙත් අර නිමිති නොගන්නා తත්වයේ බිඳ වැටෙනවා. එහෙමත් නැත්නම් භවාශ්‍රවය අපේ හිත තුළ තියෙන තාක් එතකොට ඉදිරියක් අනාගතයක් ඊළඟ මොහොතක් ඊළඟ කෙනෙක් වෙනත් තත්වයක් අහවල්ලා වියවිතුයි කියලා ඒ වගේ ඉස්සරහට නැඹුරු වෙච්ච ස්වභාවයක් අපේ හිතේ හුඟක් වෙලාවට රජ කරන ගතියක් හොල්මන් කරන ගතියක් තියෙනවා. ඒ ඉබ්බන්දු සිතුවිලි වලින් ඉබ්බන්දු සංඥාවන්ගෙන් අපේ හිත පිරෙනවා. ඒ භවාශ්‍රවය තියෙන තාක් ඉබ්බන්දු තත්වයක් නිසා අර අපි ගොඩනගාගත් අනිමිත්ත ස්වභාවය බිඳ වැටෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට අපි තුල අවිඤ්ඤාශ්‍රවය තියෙන තාක් අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන අනිත් පැත්තෙන් සත්වයින් ස්ත්‍රී පුරුෂයින් හදාගෙන අපි ඒ හදාගත්ත පුජ්‍යල භාවයන් තුල හදාගත්ත තත්වයන් තුල ආරෝපණය කරගත්ත ඒ මානසික තත්වයන් තුල අපි නැවත නැවත ජීවත් වෙනවා. මොකද මේ අවිද්‍යාව තියෙන තාක්. ඒතොර ඒ අවිද්‍යාවෙනුත් යම් පමණකට නිමිතිකරණයක් සිද්ධ වෙලා ඊළඟට අපේ හිතේ අර තිබිච්ච සරල සැහැල්ලු නිමිති නොගන්නා නිමිති නොමැති තත්වය අහිමිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චූලසොඤ්ඤත සූත්‍රයේ අවසානයේදී යම් අවස්ථාවක අපේ හිතේ කාමාශ්‍රවය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් එහෙමනම් ඒ කාමාශ්‍රවය මගින් උද්දීපනය කරපු කාමාශ්‍රවය තුලින් කුළු ගන්නපු කාමාශ්‍රවය තුලින් උසි ගන්නපු කිසිම සංඥාවක් අපේ හිතේ තියෙන්න බෑ. ඒ වගේමයි භවාශ්‍රවයෙන් අපේ හිත නිදහස් නම් ඒ අවස්ථාවේදී අර ඉදිරියට තියෙන දේවල් ඊළඟ මොහොත ගැන හිතන ඊළඟ තත්වයක් ගැන හිතන ඊළඟ භවයක් ගැන හිතන ඊළඟ අවස්ථාවක් ගැන හිතන ඒ පැත්තට හිත අදින ඒ භව තණ්හාවෙන් කුළු ගැන්නුණු ඒ බඳු සංඥා කිසිවක් තියෙන්න බෑ. ඒ වගේමයි අපේ හිතේ අවිද්‍යාව සම්පූර්ණයෙන් ක්ෂය වෙලා නම් අවිද්‍යාව මූලික කරගත් සංඥාවන්වත් අපේ හිතේ තියෙන්න බෑ. එහෙනම් අන්න ඒ මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්ලා දෙන්නේ යථාබුච්චා අවිපල්ලත්තා පරිසුද්ධා පරමානුත්තරා ශුන්්‍යතාවක් කන්ති භවති කියලා. ඒ කියන්නේ බොහොම ගැඹුරු වචන කීපයකින් දේශනා කරනවා මේ සම්පූර්ණ ආශ්‍රවයන් ඡය කිරීම තුලින් යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් ලබන ඒ අති පාරිශුද්ධ වූ මානසික තත්ත්වයේ සම්බන්ධයි. ඒක තමන්ට හොඳට යථාභූතයි, තමන්ට ඒක හොඳට දැනෙනවා. ඒ වගේමයි ඒක කෙලෙසුන්ගෙන් තොරයි. ඒ වගේමයි ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි, පරමානුත්තරයි. මේක තමයි යන්න තියෙන ශ්‍රේෂ්ඨම මට්ටමේ, උපරිම මට්ටමේ ශුන්්‍යත මට්ටම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊටත් අමතරව දේශනා කරනවා මේ බඳු උපරිම මට්ටමක ශුන්්‍යත මට්ටමකින් තමයි අතීතයේ යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් ඒ අරහත්ත්වේ සාක්ෂාත් කළේ. අනාගතයේදී යම්කිසි රහතන් වහන්සේ නමක් ඒ පරිසුද්ධ වූ උතුම් වූ ශුන්්‍යත තත්වයකට එළඹ වාසය කරනවා නම් මේක තමයි යන්න තියෙන උපරිමය. වර්තමාන අවස්ථාවේදීත් යම්ස කෙනෙක් ශුන්්‍යත මට්ටමක් ඇසුරු කරනවා නම්, එළඹ වාසය කරනවා නම් යන්න තියෙන සුපිරිසුදු ශුන්්‍යත වූ මට්ටම මෙන්න මේ කතා කරපු ඒ ආශ්‍රවයන්ගෙන් තොර, ආශ්‍රවයන් නිසා පැන නගින කිසිම සංඥාවක් හිතේ හොල්මන් කරන්නේ නැති, හිතේ නිරූපණය වෙන්නේ නැති එබඳු ශුන්්‍යත මට්ටමක් කියන එක දේශනා කරනවා. ඊට අමතරව මේ සූත්‍රයේදී මේ හැම ශුන්්‍යත මට්ටමකම එක්තරා අන්දමක සාපේක්ෂ භාවයකුත් තියෙනවා. දැන් මේ රහතන් වහන්සේ වුණත් එයාගේ කය නිසා දැනෙන යම්සි දරතයක් විඳගන්න සිද්ධ වෙනවා. මොකද කය මිය ගිහිල්ලා නැහැ, කය පිරිනුවන් පාලා නැහැ. ඒ නිසා කයෙන් යම් පමණක වේදනාවක්, කයෙන් යම් කිසි දරතයක්, යම් කිසි වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ බඳු තත්වයක තාම මේක පවතිනවා. මොකද තාමත් මේ ලෝකයේ වශයෙන්, මේ සෝපාදිශේෂ වශයෙන් ජීවත් වෙනවා. තාම ස්කන්ධයන් ඇසුරු කරනවා. ඒ නිසා ඒ තුලින් පැන නැගිච්ච යම් කිසි අශුන්‍ය වූ ස්වභාවයක් තියෙනවා. නමුත් හිතේ තත්ත්වය ගත්තොත් සම්පූර්ණයෙන්ම ශුන්‍යයි, සම්පූර්ණයෙන්ම පිරිසුදුයි, සම්පූර්ණයෙන්ම නිර්මල මට්ටමකට, සංඥාවන්ගෙන් නිදහස් වෙච්ච මට්ටමකට පැමිණිච්ච ආකාරය තොටේ චූලසොඤ්ඤත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහෙම පසුබිමක මේ ශුන්‍යත ස්වභාවයක් ගැන වර්ණනා කළා, ඒ ඉබඳු ඒ ශුන්‍යත ස්වභාවයක එළඹ වාසය කරන්න කියලා ආනන්ද සාමීන් වහන්සේ ඇතුළු පිරිසට ආරාධනා කළා. ඒ බඳු ප්‍රතිපදාවක් අනුගමනය කරමින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ. එහෙම ඉන්න වකවානුවක බුදුරජාණන් වහන්සේ පිවිසෙනවා කාලකේමක කියන ශාක්‍යයන්ගේ ජනපදයට. එතකොට දැන් මේ විදිහට තමයි මහා ශුන්‍යත සූත්‍රය ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාලකේමක කියන ශාක්‍ය ජනපදයකට පැමිණෙනවා. භික්ෂුන් වහන්සේලා එතන බොහෝ පිරිසක් ඉන්න බව බුදුරජාණන් වහන්සේට තේරෙනවා. දැන් තැන් තැන්වල ඒ සේනාසන පනවලා තියෙනවා, පත්කඩ එලලා තියෙනවා, ඉන්න බොහෝ පිරිසක් එතන ඉන්න බව හැඟෙනවා. ඒ නිසා සම්බහුලානි සේනාසනානි පඤ්ඤත්තානි, බොහෝ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සේනාසන පනවලා තියෙනවා. හිඳුන් හිටුම් පහසුකම් සලස්සලා තියෙනවා. ඊට පස්සේ ආනන්ද සාමීන් වහන්සේ තේ බොහෝම සම්බහුල වූ ඒ බොහෝ භික්ෂුන් වහන්සේලාත් එක්කට එකතු වෙලා මේ චීවර කර්මයේ නිරත වෙනවා. ඒ කියන්නේ සිවුරු පිළිකර සකස් කිරීමේ කාර්යයක නිරත වෙනවා. දැන් මේ පින්තුන් දන්නවා කටින පින්කමෙන් අවසානයේ තමයි චීවර මාසය එළඹෙන්නේ. සම්ප්‍රදායානුකූලව කටින ඒ කියන්නේ වස් පින්කම තියෙනවා වස්තුන් මාසයෙන් අවසානයේ. ඊට පස්සේ එළඹෙන මාසයට අපි කියනවා චීවර මාසය කියලා. ඒ කියන්නේ ඒ මාසය තුළ තමයි භික්ෂුන් වහන්සේලාට බහුල වශයෙන් චීවර ආදිය ලැබෙන්නේ. ඉතින් එතකොට ඒ චීවර එහෙම ලැබුණාම ඒවා සකස් කරගන්න, ඒවා හොඳට කොටස් වලට කපලා කඩලා සකස් කරගන්න, මහ ගන්න, පඳු පවා ගන්න මේ වගේ වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඒ කාලය තුළදී මේ චීවර මාසය තුළදී භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් එබඳු කටයුතු වල නිරත වෙන ස්වභාවයක් දැන් මේ බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ විදිහට මේ කාලකේමක කියන මේ තැන, මේ ශාක්‍යයින්ගේ මළුවේ බොහෝ භික්ෂුන් වහන්සේලා උදෙසා පනවලා තියෙන ආසන, ඉතින් ඇයි මේ තරම් මේ භික්ෂුන් වහන්සේලා දැන් මෙතන සම්බහුලව වාසය කරන්නේ? එකට එකතු වෙලා වාසය කරන්නේ කොහොමද? ඇයි කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, ස්වාමීනි මේ අවස්ථාවේදී මේ අපිට මේ චීවර මාසයයි අපේ තියෙන්නේ. මේ විදිහට දැන් අපි සියලු දෙනාම එකතු වෙලා මේ චීවර සකස් කරමින්, සිවුරු සකස් කරමින්, ඒවා ඒ උවමනා අන්දමින් පඳු ගසමින්, ඉතින් මේ වගේ ඒ චීවර සකස් කිරීමේ කාර්යයතු වල තමයි අපි දැන් මේ බොහෝ සෙයින් නිරත වෙන්නේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඉතින් එකwidehatකින් සමහර විට අපිට හිතෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් තමන්ගේ ගෝල බාල පිරිස හුඟාවක් දැන් ඉන්නකොට ඒ අය බොහොම උනන්දුයෙන් මේ බඳු කාර්යයන්හි නිරත වෙනකොට බුදුරජාණන් වහන්සේගේ හිතේ මේ සතුටක් ඇති වේවි කියලා සමහර විට අපිට හිතෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ එහෙමනේ. අපි හිතන්නේ අපිට ගුඟාක් ගෝල බාල පිරිස ඉන්නවා නම්, අපිව ඇසුරු කරන පිරිස බහුල වශයෙන් ඉන්නවා නම්, අපේ අනුගාමිකයින් බොහෝ පිරිසක් ඉන්නවා නම්, එහෙම නැත්නම් අපි සාර්ථකයි කියලා තමයි හැඟීමක් අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ හාත්පසින්ම වෙනස් අදහසක් තමයි මෙතෙන්දි දරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නකෝ ආනන්ද බික්කු සෝබති සංගනිකා රාමෝ සංගනිකා රතෝ සංගනිකා රාමතං අනියුත්තෝ ගණාරාමෝ ගණරතෝ ගණ සම්මුදිතෝ. ආනන්ද, මේ භික්ෂූන් වහන්සේලා සංගනිකා රාම වූ මට්ටමේදී, සංගනිකායෙහි ඇලුණු සංගනිකා රාමායෙහි ඇලුණු මට්ටමේදී ඒගොල්ලන්ගේ ඒ தත්ත්වය හොබන්නේ නැහැ. ඒ தත්ත්වය ගැලපෙන්නේ නැහැ භික්ෂූන් වහන්සේලාට. සංගනිකාරාමතාවය කියලා කියන්නේ හුඟාක් භික්ෂුන් වහන්සේලා එකට එකතු වෙලා සතුටු සාමීචයේ යෙදෙමින්, ඔවුනොවුන් හඳුනා කියා ගනිමින්, ඔවුනොවුන් කතා සල්ලාපවල යෙදෙමින් බොහෝ පිරිසක් බොහෝ පිරිසක් එක්ව ඇසුරු කරන එක්ව ආශ්‍රය කරන අවස්ථාව තමයි සංඝනිකාරාමය කියලා කියන්නේ. ඒතොර බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට බොහෝ පිරිසක් එක්ව ඇසුරු කරමින් විවිධ කර්මාන්තවල යෙදෙමින් බහුල වශයෙන් ඒකට ඇලීලා එබඳු අර පිරිස් ඇසුරට ඇලීලා පිරිස් ඇසුරේ වාසයට කැමැත්තක් හිතේ ඇති වෙලා හුදෙකලාවෙන් අයින් වෙලා මේ පිරිස් ඇසුරට යනවා නම් එතනින් මේ සංඝයා වහන්සේලා අශෝභන වෙන්නේ නැහැ. සංගුණයක් එතන පිළිඹිබු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ බොහෝ පිරිසක් බොහෝ අනුගාමිකයින් පිරිසක් තනා ගැනීමම නෙමෙයි එහෙමනම් උන්වහන්සේගේ අභිප්‍රාය වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ අදිෂ්ඨානය වෙලා තියෙන්නේ. මේ භික්ෂුන් වහන්සේලාට ඒ නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිස ප්‍රතිපදාවක් අනුගමනය කිරීම පිණිස එක්තරාන්දමක කාය විවේකයක්, චිත්ත විවේකයක්, උපදි විවේකයක් තනා ගැනීම සඳහා සුදුසු ජීවන ස්වභාවයක් නැත්නම් එබඳු ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තමයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒක හොඳට තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් යම් අවස්ථාවක යම් හෝ භික්ෂුවක් මේ විදිහට මේ බොහෝ පිරිස් ඇසුරේ වාසය කරන්න උනන්දුවක් දක්වනවා නම් ඒ විදිහට වාසය කරනවා නම් බොහෝ පිරිසක් එක්ක ඇලිලා ගැලිලා මේ වාසය කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේ සෝබන වෙන්නේ නැහැ. මේ භික්ෂුන් වහන්සේ තමන් තුළ ඒ නිවැරදි සංඝ ගුණයක් පිළිඹිඹු කරන්නේ නැහැ. ඒ වගේමයි එබඳු තැනැත්තෙකුට එබඳු භික්ෂුන් වහන්සේ නමකට ඒ යන්තං නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං තස්ස සුඛස්ස නිකාමලාභී භවෙස්සති අකිච්චලාභී අකසිරලාභී ති නේතං ඨානං විච්ඡති. දැන් මේ යම්කිසි මානසික ආධ්‍යාත්මික ලෝකෝත්තර සුවයක් තියෙනවා නම් නෛෂ්ක්‍රම්‍ය තුලින් ලබා ගත යුතු. ඒ කියන්නේ අතහැරීම තුලින් ලබා ගත යුතු. ඒ වගේම විවේකයේ තුලින් ලබා ගත යුතු. ූපසමයෙන් තුලින් ලබා ගත යුතු. ඒ කියන්නේ කෙලෙස් සමනය කළා, සංස්කාරයන් සමනය කළා, ූප සමනයටපත් කළා, ඒ තුලින් ලබා ගත යුතු. යම්සේ වගේම අවබෝධයක් තියෙනවා නම් ඒ බඳු පසුබිමක තමන් තුල ප්‍රත්‍යක්ෂක් වශයෙන් ඇති කරගත යුතු. අන්න ඒ බඳු උතුම් තත්වයක් පහසුවෙන් ලබා විය කියලා හෝ බොහොම උපරිම මට්ටමකින් විපුලත්වයකින් ලබා විය කියලා හෝ යන මෙන්න මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මේ භික්ෂූන් වහන්සේලාගේ ඒ පවිවේක සුවය විවේකීව වැඩවාසය කිරීම, හුදෙකලාව වැඩවාසය කිරීම, තමන්ගේ වැඩක් බලාගෙන කටයුතු කිරීම, තමන්ගේ ප්‍රතිපදාවට ඇලී ප්‍රතිපදාවකට අනුගත වෙලා හුදෙකලාව වාසය කිරීම බොහෝ සෙයින් අනුමත කරලා තියෙනවා. ඊට පස්සේ ඒකම තවදුරටත් බුදුරජාණන් වහන්සේ උද්දීපනය කරනවා යෝචකෝසෝ ආනන්ද භික්ඛු ඒකෝ ඝනසමා ඝනස්මා රූපකට්ඨෝ විහෙරති තස්සේ තම් භික්ඛුනෝ පාටිකංකම්. යම්සි භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ඝණයා කෙරෙහින් අයින් වෙලා බොහෝ පිරිසෙන් අයින් වෙලා හුදෙකලාව වාසය කරනවා නම් අන්න ඒ බඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ යම් කිසි නෛෂ්ක්‍රම්‍ය සුවයකින් අතහැරීම තුලින් ලබන සුවයකින් ඒ වගේම විවේකයේ තුලින් ලබන සුවයකින් කෙලෙසුන් සමනය කිරීම සඳහා තුලින් ඒ වගේම සංස්කාරයන් සමනය කිරීම තුලින් ලබන සුවයකින් ඒ තුලින් ගොඩ නැගෙන යම්සි අවබෝධයකින් තමන්ට අනාගතයේදී යම් කිසි ප්‍රතිඵලයක් භුක්ති විඳ ගන්න අවස්ථාව සැලසෙවි කියලා තමන්ට ඒක බොහොම පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් වේවි කියලා නිදුකින්ව ලබන්න පුළුවන් වේවි කියලා විපුලත්වයකින් ලබන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු තබන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් එතකොට මෙන්න මේ බඳු කතා පරිසරයක් තමයි බුදුරජාන් වහන්සේ මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී ආනන්ද සාමින් වහන්සේට අවවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නේ. දැන් ඊටත් අමතරව තව පැත්තකින් දේශනා කරනවා මේකේ සමතයක් පැත්තත් විපස්සනා පැත්තත්. ඒ කියන්නේ අර විදිහට හොඳට හුදෙකලාව සිටීමෙන් තමයි පිරිසෙන් අයින් වෙලා ඝනසංඝවිකාරාමතාවෙන් වෙන් වෙලා වාසය කිරීමෙන් තමයි යම්කිසි කෙනෙක් හොඳට චිත්ත ඒකාග්‍රතාවයක් සමතයක් සමාහිත භාවයක් භුක්ති විඳින්නෙත්. ඊටත් එහා ගෙහිලා යම්කිසි අසාමයිකං වා අකුප්පන්ති ඨානමේ තං විජ්ජති. ඒ කියන්නේ ලෝකෝත්තර මට්ටමේ වුණත් මාර්ගඵල ප්‍රතිවේදයක් ලබන්නත් හේතු වෙන්නේ අන්න ඒ බඳු තත්වයක්මයි කියලා. එතකොට මේ දෙපැත්තම ඒ කියන්නේ තාවකාලිකව ලබන මානසික සුවයක්, මානසික ඒකාග්‍රතාවයක්, සමාධියක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝකෝත්තර වශයෙන් ලබන මාර්ගඵල සුවයක් වෙන්නත් පුළුවන්. මේ දෙකම එතකොට මේ බහුල වශයෙන් පිරිස ඇසුරු කරමින් ඒ ලබන තත්වයක මේ සිටින මට්ටමකදී ලබා ගන්න නොහැකි බවත්, එයින් අයින් වෙලා හුදෙකලාව ටිකක් විවේකයෙන් ඒ විවේක සුවයකට නැඹුරු වෙලා වාසය කිරීමෙන් ලබා ගත හැකි බවත් දේශනා කරනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එක්තරා තවත් ප්‍රකාශයක් කරනවා. යම් කිසි කෙනෙක් මොකක් හෝ රූපයකට ඇලිලා ඒ රූපය කෙරෙහි එක්තරා අන්දමක සතුටු වෙමින් ඒකටම කැමැත්තෙන් යම් රූපයක් කෙරෙහි කැමැත්තෙන් වාසය කරනවා නම් ඒ රූපයේ යම් කිසි වෙනසක් සිද්ධ වෙනකොට ඒ රූපය කෙරෙහි තියෙන ඒ ඇලීම, බැඳීම, ගැලීම නිසා එයාගේ හිතේ අනිවාර්යයෙන්ම දුකක්, දුම්නසක්, උපායාසයක්, ඒ කියන්නේ වෙහෙසක් ඇති වෙන බව තමන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ තවත් පැත්තකින් කියනවා නම් අපි ටික ටික මොකක්ම හෝ රූපයකට, දැන් මෙතන රූපය ස්කන්ධය ගැනයි කියවෙන්නේ, නමුත් වේදනා ස්කන්ධය ගැන සලකන්න පුළුවන්, සංඥා ස්කන්ධය ගැන සලකන්න පුළුවන්, සංස්කාර ස්කන්ධය ගැන සලකන්න පුළුවන්, විඥාන ස්කන්ධය ගැන සලකන්න පුළුවන්. ඉතින් අපි මේ එකකට හරි ඇලිලා ගැලිලා වාසය කරනවා නම් ඒ එකක් හෝ වෙනස් වෙනකොට, අපිට ඕමනාන්දමින් පවතින්නේ නැතිකොට, ඒ අවස්ථාවේදී ඔන්න අපේ හිතේ පැන නගිනවා යම්කිසි වෙහසක්. ඒ අවස්ථාවේදී අපේ ඔන්න හිතේ පැන නගන යම්සි දුකක්, දුම්නසක්, ශෝකයක්. ඉතින් ඒ බඳු අපේ හිතේ දුකක්, දුම්නසක්, ශෝකයක් පැන නැගීම සඳහා හේතු නොවන වෙනස් වීම නිසා ඒ බඳු දුකක්, දුම්නසක් පැන නැගීම සඳහා හේතු නොවන කිසිම රූපයක් තමන් වාසේ දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ මෙලෝ වශයෙන් තියෙන ඕනම මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ එකක් හෝ අපි අල්ලගෙන ඉන්නවා නම්, ඇලිලා ඉන්නවා නම්, ඇසුරු කරනවා නම්, ඒවායේ විපරිණාමයක් සිද්ධ වෙනකොට, ඒවායේ වෙනසක් සිද්ධ වෙනකොට, අපි බලාපොරොත්තු වෙච්ච ඡන්දමින් ඒවා හැසිරෙන්නේ නැතිකොට, අන්න ඒ තුලින් අපේ හිතේ වෙහසක් ඇති වෙනවා. ඒ තුලින් අපේ හිතේ දුකක් ඇති වෙනවා. ඒ තුලින් අපේ හිතේ එක්තරා අන්දමකින් දුම්නසක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ බඳු ප්‍රකාශයක් දේශනා කරනවා. දැන් අපි මේ ශුන්‍යත තත්වයක් විපස්සනාව තුලින් ගොඩනගා ගන්න ආකාරයත් අපි චුට්ටක් දැන් මතක් කරගමු. එතකොට අපිට මේකට ප්‍රායෝගිකව අපේ භාවනාව මේ සූත්‍රයට ගලප ගන්න පහසුයි. කොහොමද ක්‍රමානුකූලව කෙනෙක් මේ බඳු තත්වයකට එළඹෙන්නේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු, විමසලා බලමු. දැන් අපි හිතමු කෙනෙක් කායानुපස්සනාවක යෙදෙනවා. එයා අපි හිතමු සක්මනකට පිවිසෙනවා. සක්මනේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ඇවිදලා සක්මන හුරු කරගන්නවා. ඊට පස්සේ උත්සාහවන්ත වෙනවා මේ පාදයේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න. නමුත් ඉතින් මේ පාදයේ දැනෙන දේවල් බොහොම සරල දේවල්, උදාසීන දේවල්. ඒ නිසා යාට ඒවා ගැන ඒ තරම් ඇල්මක් නැහැ. මොකද තාමත් හිත තියෙන්නේ අතීතේ, තාමත් හිත තියෙන්නේ අනාගතේ, තමන් අසුරු කරපු දේවල් ගැන, රැකී රක්ෂාවන් ගැන, එහෙමත් නැත්නම් තමන්ගේ රට ගැන, තමන්ගේ ඥාතීන් ගැන, තමන්ගේ අමුදරුවන් ගැන, තමන්ගේ ගෙවල් දොරවල් ගැන. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තාමත් හිතේ තියෙන්නේ. ඒ නිසා ඒ යෝගාවචරයට තාම මේ පාදයේ දැනෙන ස්පර්ශයට අවධානය යොමු කළ යුතුයි කියලා කිව්වට ඒක කරගන්න අමාරුයි. ඒ නිසා යාට යම් උපක්‍රමශීලීව ඒ කටයුත්ත සඳහා හිත යොමු කරන්න සිද්ධ වෙනවා. තියා මොකද කරන්නේ? උපක්‍රමයක් වශයෙන් මෙනෙහි කරනවා. අපි හිතමු යා මෙනෙහි කරන්න පටන් ගන්නවා. වම් පාදයේ පොළවේ වදිනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් එතකොට එක්තරා අන්දමකින් එයාගේ අර ගාක් බාහිරට ගිහිල්ලා තිබිච්ච හිත පොඩ්ඩක් දැන් ඇතුළතට එන්න පටන් ගන්නවා. දැන් මේ කය කරන ක්‍රියාවට හිත සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේදී එයාට තේරෙනවා එතකොට දැන්නම් පියවර හතරක් පහක් යන්න පුළුවන්. ඒ පියවර හතර පහ යනකොට එයාට අර ගම පිළිබඳව තොරතුරු ටික ඔලුවට එන්නේ නැහැ. තමන්ගේ අමුදරුවන් පිළිබඳ සංඥාවන් ඔලුවට එන්නේ නැහැ. තමන්ගේ රැකී රක්ෂා පිළිබඳ සංඥාවන් ඔලුවට එන්නේ නැහැ. රටේ දේවල් ගැන සංඥාවන් ඔලුවට එන්නේ නැහැ. ඒ වෙනුවට මේ වම් පාදයේ පොළවේ වැදිලා තියෙනවා වම කියන සංඥාව තියෙනවා. දකුණු පාදයේ පොළවේ වැදිලා තියෙනවා දකුණ කියන සංඥාව තියෙනවා. එතකොට බොහොම බැලුවම හරි සරලයි. නමුත් ඉතින් අපේ හිත මේකනම් අගේ කරන්නේ නැහැ. අපේ හිතන කැමැති කොච්චර අමාරුණත් කොච්චර වෙහෙස වුණත් තමන්ට කොයිතරම් දුම්නසක් දුකක් කනගාටුවක් දැනුණත් ඒ තමන්ගේ අතින් වෙච්ච වැරැද්දක් අල්ලගෙන ඒකම කල්පනා කර කර ඒ තුලම වෙහෙසටපත් වෙමින් ඒකම හිත හිත පශ්චාත්තාප වෙමින් ඉන්න අපේ හිතේ පුදුමාකාර නැඹුරුවක් තියෙනවා. එමත් නැත්නම් අනාගතයේ වෙන්න තියෙන යම්කිසි අවිනිශ්චිත වූ දෙයක් අල්ලගෙන මේක වෙයිදෝ නොවේදෝ කියලා දෙගිඩියාවක් හිතේ ඇති කරගෙන සිහින මවමින් ඉන්නත් අපේ හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් මෙන්න මේ බඳු අපිටම අහිතකර මානසික වාතාවරණයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ නිසා අපි ඒ தත්ත්වය තේරුම් ගත යුතු වෙනවා. මේ හිත වැඩ කරන්නේ අපේ යහපත පිණිස නෙමෙයි මේ අවස්ථාවේදී. යාගේ තියෙන කෙලෙස් ප්‍රවාහයට අහු වෙලා අපිවත් ඇදගෙන දුවනවා. අපිවත් ගිහිලා අමාරුවේ දානවා. ඒක අපි තේරුම් ගත යුතුයි. ඒකයි මේ බුදුබණක් අහලා අපි උත්සාහ කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවකට අනුගත වෙලා මේ කියලා දෙන යම්කිසි මානසික අභ්‍යාසයන් වල යෙදෙමින් අපේ හිතේ යම්කිසි හික්මීමක් ඇති කරගන්න. ඒ නිසා මුලදී ටිකක් අපහසුයි මේ වැඩේ. මොකද කෙලෙස් එක්ක සෑහෙන සටනක් කරන්න සිද්ධ වෙනවා. හිත අදින්නෙම අතීතයේ වෙච්ච දේවල් වලට. හිත ඇදිලා යන්නෙම අනාගතේ කරන්න තියෙන දේවල් වලට. ඒවෙන් හිත මුදවගෙන මේ වර්තමානයේ දැනෙන සරල ඍජු අත්දැකීමකට හිත ගන්නවා කියන එක පහසු නෑ. මේවාම අපි මේ බණ අහපු පමණින් පොත්පත් කියවපු පමණින් සිද්ධ වෙන්නේ නැහැ. මේක අපි ප්‍රායෝගිකව මේ කටයුත්තේ යෙදීම තුලින්මයි කරගත හැක්කේ. ඒක අපි වෙනුවෙන් අපේ අම්මා තාත්තට කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ දූ දරුවන්ට කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ යටතේ ඉන්න යම්සි කම්කරුවෙකුට එහෙමත් කරන්න බෑ. අපේ ගුරුවරයෙකුට කරන්න බෑ. අපේ යාළුවෙකුට කරන්න බෑ. අපේ මේ හිත හික්මව ගන්න එක අපිම කළ යුතු වෙනවා. හිතන්න අපි මේ විදිහට තේරුම් අරගෙන ඔන්න දැන් උත්සාහන්ත වෙනවා සක්මනේදී පියවර කීපයක් සිහියෙන් සක්මන් කරන්න. එතකොට අපි හිතමු යාට පියවර පහක් සිහියෙන් සක්මන් කරන්න පුළුවන් වුණා. ඒ අවස්ථාවේදී ඔන්න අපිට තේරුණා මහා දේවල් ගොඩක් ඔළුවේ නැහැ. දැන් නම් තියෙන හරි සරල දෙයක්. ඒ අවස්ථාවේදී මේ පාදයේ වම් පාදයයි පොළවේ වැදලා තියෙන්නේ කියන සංඥාව තියෙනවා. දකුණු පාදයයි පොළවේ වැදලා තියෙන්නේ කියන සංඥාව තියෙනවා. අනිකුත් දහසකුත් එකක් සංඥාවන් හිතින් ඒ වෙලාවේදී ටිකක් පැත්තකට ගිහිල්ලා. එහෙම නැත්තම් පසුබිමට ගිහිල්ලා. ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ සංඥා දෙක පමණයි. වම දකුණ කියන සංඥා දෙක පමණයි. අපි තුමු මේක දැන් අපි බහුලීකృత කරනවා. දිගට කරගෙන යනවා. එතකොට ඔන්න මේ කොනේ ඉඳන් එහා කොනට යන කම්ම වම දකුණ කියාගෙන එතකොට ඒ වම් පාදයේ පොළවේ හොඳට ස්පර්ශන බව දැනගන්නකොට ඔන්න අපි වම කියලා සංඥාවක් දෙනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන දකුණ කියලා සංඥාවක් දෙනවා. මෙනෙහි කිරීමක් කරනවා. දැන් ඉතින් අපිට සාර්ථකව මේ කොනේ ඉඳන් එහා කොනට වෙන කම්ම යන්න පුළුවන්. අපි තුමු මේකත් හරියන්නේ නැත්නම් තව පොඩ්ඩක් ඉතින් මෙයාට වැඩේ පොඩ්ඩක් අමාරු කරලා දෙන්න පුළුවන්. හිතට ටිකක් වැඩ ඉල්ලනවා නම් අපිට පුළුවන් පාදයේ ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරන්න. පාදයේ තබනකොට තබනවා කියලා මෙනෙහි කරන්න. ඊළඟ පාදයට ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. එතකොටත් දැන් හිතේ තියෙන එක්තරා අන්දමකින් සංඥා කීපයයි. එසවීමත් තැබීමත් කියන සංඥා දෙක තමයි දැන් හිතේ ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ. රට ගැන, නගරය ගැන, ගම ගැන, පවුල ගැන, රැකියාව ගැන මේ සංඥා ඔක්කොම සෑහෙන්න ඈතකට ගිහිල්ලා, පසුබිමකට ගිහිල්ලා. දැන් මේක දියුණු කරගෙන යද්දී එයාට තේරෙන්න පුළුවන් දැන් මෙහෙම මෙනෙහි කිරීමක් නොකර මේ වැඩේ කරන්න බැරිද? වම දකුණ කියන්නෙත් නැතිව, ඔසවනවා තබනවා කියන්නෙත් නැතුව, නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියන්නෙත් නැතිව ටිකක් නිශ්ශබ්ද වෙච්ච මනසකින්, සැහැල්ලු වෙච්ච මනසකින්, ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් මේ කටයුත්ත කරන්න බැරිද? දැන් ඒකට අපි පොඩ්ඩක් අවධානමක් අරගෙන උත්සාහ කරලා බලන්න ඕනේ. දැන් ඒ தත්වෙට මං ඇවිල්ලා තියෙනවද? දැන් ඒ தත්වෙට මේ හිත හික්මිලා තියෙනවද? කියලා තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි හිතමු ඒ වැඩේ එයා කරන්න ගත්තාම අපි හිතමු ඔන්න පියවර කීපයක් ගියා. ඔන්න ආයෙත් හිත ගිහිලා අතීතයේ අර වෙච්ච දේවල් මතක් කර ගන්නවා. අනාගතේ කරන්න තියෙන දේවල් මතක් කර ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා තාම මම මේ වැඩේට දක්ෂමදි. ඒ හින්දා තව ටිකක් හැරමිටිය අල්ලගෙන යනවා වගේ මේ මෙනෙහි කිරීම අල්ලගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට කමක් නැහැ. ඉතින් තව ටිකක් මෙනෙහි කරගෙන වැඩේ කරගෙන යනවා. තවත් කාලයක් කරනකොට ඔන්න තේරෙනවා එක්තරා අන්දමකින් විශ්වාසය ගොඩනැගෙනවා. දැන් නම් පොඩ්ඩක් ආයෙ උත්සාහ කරලා බලන්න පුළුවන්. අර මෙනෙහි කිරීමත් නතර කළා සංසුම් මනසකින් මේ කටයුත්ත කරන්න පුළුවන්ද? ඉතින් ඒකට උත්සාහන්ත වෙනවා. අපි හිතමු යම් වෙලාවක දැන් සාර්ථක වෙනවා. මෙනෙහි කිරීමක් කරන්න නැහැ. එක පාදයක් උසවලා බිම තියනවා. ඒ එසවීම හොඳට යාට දැනෙනවා. ගෙන යාම හොඳට යාට දැනෙනවා. තැබීම හොඳට දැනෙනවා. තැබුවට පස්සේ පාදයේ දැනෙන ස්පර්ශයන් යාට හොඳට දැනෙනවා. ඉතින් මේ විදිහට යාට දැන් මේ මුළු ක්‍රියාවලිය හොඳට සිහියෙන් දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර මේ මට්ටමට අපිට කියන්න පුළුවන් දැන් ඔන්න සතිය තහවුරු වුණා. සතිය හොඳට ස්ථාවර වුණා. ඉතින් මෙතනින් නෙමෙයි ඇත්තටම අවසන් කරන්න තියෙන්නේ, තව එහාට යන්න තියෙනවා. ඇතම් කෙනෙක් මේ බඳු සතිමත් බවක් හිතේ ඇති වෙච්ච පමණින් වැඩේ ඉවරයි කියලා හිතනවා. ඒකෙන් සෑහීමකටපත් වෙනවා. මෙතන මේ හොඳට සතිය පිහිටුව ගත්ත පමණයි. දැන් හිත අතීතයට දුවන්නෙත් නැහැ, අනාගතයට දුවන්නෙත් නැහැ, අතෙන්ට මෙතෙන්ට දුවන්නෙත් නැහැ, අරයා මෙයා ගාවට දුවන්නෙත් නැහැ. තමන් ගාවම මේ අවස්ථාවේදී මේ මොහොතේදී මේ කයේ වාසය කරනවා. ඉතින් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ දැන් මේ මට්ටමට සතිය දියුණුනා නම් ඊට පස්සේ දැන් ඔන්න ප්‍රඥාව වඩන්න පටන් ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයට දොර විවෘත කරන්න අවශ්‍යයි. එයා දැන් මොකද කරන්නේ? මේ අරමුණ දිහාම තව ටිකක් සූක්ෂමව බලනවා. පාදයේ පොළේ වදිනවා, වැදුනහම මෙතන අපිට කලින් දැනුනේ තද ගතියක් විතරක් නම් මෙතන නැද්ද මුරුදු ගතියක්? මෙතන නැද්ද රළු ගතියක්? මෙතන නැද්ද සිනිඳු ගතියක්? මෙතන මට දැනෙන්නේ නැද්ද බර ගතියක්, සැහැල්ලු ගතියක්, උණුසුමක්, සිසිලසක්, චලනේ වීමක්, කම්පනේ වීමක්, පාදයෙන් පාදයට බර මාරු වීමක්? මේ වගේ බොහොම සූක්ෂම මට්ටමකින් තව ටිකක් මේ සංසිද්ධිය අධ්‍යයනය කරන්න, පරිශ්‍රණය කරන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අන්න තව ටිකක් මේ වැඩේට බහිනවා. අපේ හිත තව ටිකක් ගැඹුරට යනවා, විනිවිද යනවා. ඒ සංසිද්ධිය තුළ තව ටිකක් සූක්ෂමව මේ කටයුත්ත අධ්‍යයනය කරන්න එයා පිවිසෙනවා, පෙළඹෙනවා. ඉතින් ඇත්තටම මේක යෝගාවචරයේ හිතට උනන්දු කළ දිය යුතුයි. නැත්තම් හිත ටිකක් කම්මැලි, එයා අර මේ සතිය තහවුරු වීමෙන් ගොඩනැගිච්ච සාමාන්‍ය ඒ සරල සැහැල්ලුවෙන් සෑහීමකටපත් වෙලා ඒ තුල වාසය කරනවා. මොකද මේ සොයා බැලීම කියන එක ටිකක් වෙහෙස කරයි. මොකද එතෙන්දී තොරතුරු ටිකක් සූක්ෂමව බලන්න ඕනේ, සති සම්පජඤ්ඤේ වඩන්න ඕනේ. ඒකට මුලදී අපි පොඩි අනුග්‍රහයක් දක්වන්න සිද්ධ වෙනවා. හිතේ යම්කිසි පෙළඹවීමක්, ඒ සඳහා යොමු කිරීමක්, උනන්දු කිරීමක් කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න යාට තේරෙන්නේ ආ මෙතන නිකාම් මේ තද ගතියක් විතරක් නෙමෙයි තියෙන්නේ. ඊට අමතරව ඇතැම් වෙලාවට මුරුදු ගතියක් දැනෙනවා. ඇතැම් වෙලාවට බර ගතියක් දැනෙනවා. ඇතැම් වෙලාවට සැහැල්ලු ගතියක් දැනෙනවා. ඇතැම් වෙලාවට වියලි ගතියක් දැනෙනවා. ඉතින් ඔය වගේ අර තොරතුරු එන්න එන්න ටික ටික වැඩි වෙනවා. දැන් මෙහෙම කරගෙන යනකොට මේ තොරතුරු තව තව හොඳට දැනෙන්න දැනෙන්න එයා තුළ එක්තරා අන්දමක මේ මම ඇවිදිනවා, මම සක්මන් කරනවා, මම භාවනා කරනවා කියන ඒ තිබිච්ච සාමාන්‍ය සම්මුති මට්ටමින් හිත ඈත් වෙලා හරියට නිකන් හබල් ගානවා වගේ, ඔරුවක් පදිනවා වගේ, බයිසිකල් පදිනවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. කය නිකන් හබල් ගානවා වගේ යනවා, පාද දෙක නිකන් හබලක් වගේ ක්‍රියාත්මක වෙනවා, මතම් බයිසිකලයක් පදිනවා වගේ මේ කය යනවා, Taman nikan පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ එක්තරා අන්දමක සංඥාවල වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ. ඉතින් අපි ඒකට කියනවා ආකාර වලින් වෙනස් වුණා කියලා, ස්වරූපයෙන් වෙනස් වුණා කියලා. ඉතින් එතකොට අර කලින් තිබිච්ච මම කියන පුජ්‍යල සංඥාව අයින් වෙලා ඒ වෙනුවට දැන් නිකන් ස්වභාවයක්, ආකාරයක් තමයි දැන් මතුවලා තියෙන්නේ. යෝගාවචරයෙන් දැන් ඕකත් ඉස්සරහට කරගෙන යනකොට එයාට පොඩ පොඩ පුළුවන් වෙනවා මේක ඇතුළට රිංගගෙන මේ අත්දැකීමේ පැළපදියම් වෙලා අත්දැකීමෙන් වෙහෙසට පත්වෙමින් එහෙම ඉන්නවා වෙනුවට කයට ඒ වැඩේ කරගන්න ඉඩ දීලා පැත්තකින් ඉඳගෙන හරියට නිකන් දෙවැන්නෙක් වගේ තෙවැන්නෙක් වගේ මේ සිද්ධ වෙන දේ දිහා බොහොම මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා. දැන් වන්න හිත තවත් සැහැල්ලුයි. හිතේ කලින්ටත් වඩා සංඥාවල අඩුවීමක්, කලින්ටත් වඩා හිතේ පැහැදිලි වීමක්, සැහැල්ලු වීමක් යෝගාවචරය අත්දකින්නවා. දැන් මේ එකතකින් බැලුවම හිත ප්‍රමාණිකෝලව අර සංඥාවලින් පොඩ පොඩ අයින් වෙවි, හිත තව තව පැහැදිලි වෙවි, සියුම් වෙවි, සැහැල්ලු වෙවි, විනිවිද දකින්න පුළුවන් ප්‍රඥාවක් අපේ හිතේ ක්‍රමානුකූලව ගොඩනැගෙන ආකාරය තමයි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. දැන් මෙහෙම යනකොට එයාට තේරෙනවා මේ අත්දකින මේ විවිධාකාර ධාතු ස්වභාවයන් එක දිගට පවතින දේවල් නෙමෙයි. දැන් මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ වෙන්වෙන් නම් වශයෙන්, වෙන්වෙන් ස්වභාවයන් වශයෙන්, වෙන්වෙන් ගුණ වශයෙන් මේවා තිබුණට මේවා හැමෝම නිකන් එකම ආකාරයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොහොතක් පාසා ඇති වෙනවා, මොහොතක් පාසා නැති වෙලා යනවා. ඒ වගේම මෙතන මේ තනි එකක් නෙමෙයි මෙතන තියෙන්නේ, බොහොම සමූහයක් මෙතන තියෙන්නේ, රාශියක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ නානක් ප්‍රකාර අන්දමකින් මේ යෝගාවචරය තුළ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච සත්ව සංඥාව පුද්ගල සංඥා ඉවත් වෙනවා. ඒ වෙනුවට රාශි සංඥාවක්, සමූහ සංඥාවක් හිතේ පොඩ පොඩ ගොඩ නැගෙනවා. කෙනෙක් පුජ්‍යලයක් කරන දෙයක් වෙනුවට මෙතන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන බව සමාහයට කෙනෙකුට වැටහෙනවා. ඒ වගේමයි මෙතන අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වුණොත් එතෙන්දී මේ මොහොතක් මොහොතක් පාසා මේ ධාතු ක්‍රියාකාරීත්වයේ තියෙන ඒ යහුසුළු භාවය, අනිත්‍ය ස්වභාවය යාට බොහොම ගැඹුරට වැටහෙන්න ඉඩ තියෙනවා. එපත් නැත්තම් මේ බඳු අනිත්‍ය වූ ස්වභාවයකින් මේ යහුසුළුව ඇතිව නැතිව යන ස්වභාවයකින් නිරන්තරයෙන්ම මේ මුළු පද්ධතියම පෙළෙනව නේද කියලා දුක පිළිබඳව, එම නැත්තම් දුක්ඛ ලක්ෂණය එයාගේ හිතේ හොඳට කාවදින්න ඉඩ තියෙනවා. තවත් පැත්තකින් මේ තරම් ශීඝ්‍රගාමීව, මේ තරම් යහුසුළුව, මේ තරම් ක්ෂණ භංගුර වශයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තුළ කොහෙද කෙනෙක් ඉන්නේ? කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? කොහෙද මමෙක් ඉන්නේ? කොතනද ආත්මයක් තියෙන්නේ කියලා තවත් පැත්තකින් අනාත්ම ලක්ෂණයකින් එයාට මේ தත්ත්වය වැටහෙන්න පුළුවන්. තවත් පැත්තකින් මෙතන යම්සි කායික ක්‍රියාවලියක් තියෙනවා, රූපී ක්‍රියාවලියක් තියෙනවා, ඒක දැනගන්නා මානසික ක්‍රියාවලියකුත් තියෙනවා. එහෙනම් මේක දෙකට බෙදිලා අර ඝන සංඥාව, පුජ්‍යල සංඥාව අයින් වෙලා මෙතන නාම රූප වශයෙන් දෙකට බෙදීමක් උනත් කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ එක එක අන්දමින් අපේ හිත ඇතුලේ ප්‍රඥාවක් ගොඩනැගින්න පටන් ගන්නවා මේ ක්‍රියාවලිය අපි හොඳට කරගෙන යනකොට. දැන් මෙහෙම දෙකට කරගෙන යන්න යන්න තමයි මෙයාගේ හිතේ අපි හිතමු අනිත්‍ය ලක්ෂණය නම් බොහොම ගැඹුරට කාවැදුනේ. මොහොතක් මොහොතක් පාසා මේ ධාතු ස්වභාවයන් වෙනස් වෙනවා, යහුසුලුව වෙනස් වෙනවා. ඒකේ මට කිසිම පාලනයකුත් නැහැ. ලොකු පෙළීමකුත් ඒ හරහා සිද්ධ වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම හරිම අනිත්‍යයි. ක්ෂණ භංගුරයි. එක මොහොතක් එක විදිහකට තියෙන්නේ නැහැ. ඒත් මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය බොහොම ප්‍රබලව දැනීම නිසා එයාට දැන් මේ කයේ හැඩයක් ගන්න අමාරුයි. මේක රවුම්ද හතරැස්ද කියලා එහෙම පරිමාණයක් ගන්න බෑ. ඒ වගේම වර්ණයක්, වර්ණ සටහනක් එහෙම ගන්නත් බෑ. දැන් ඒතකොට මේව නිකන් ඔක්කොම නිකන් කලවම් වෙලා වගේ තියෙන්නේ. දැන් මේක අහවල් ධාතුවේ, මේක පඨවිය, මේක තේජෝය එහෙම කියලා වෙන් කරගන්නත් බෑ. ඔක්කොමලා එකම જાතියක් පෙන්වන්නේ. එකම ස්වභාවයක් පෙන්වන්නේ. එකම හැසිරීමක් පෙන්වන්නේ. ඉතින් එතකොට එක්තරා අන්දමකින් මේක දිහා බලන යෝගාවචරයාගේ හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමක නිබ්බිදාවක් කියන්න පුළුවන්. මේ ගැන එක්තරා අන්දමක කලකිරීමක්. අවබෝධය තුලින් ගොඩනැගිච්ච කලකිරීමක්. මේකේ ගන්න තරම් ලස්සනක් නැහැ, මේක මගේ කියා ගන්න තරම් දෙයක් නැහැ. මෙතන හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මේකට මම කියලා තේරුමක් නැහැ. මේක මගේ කියලා තේරුමක් නැහැ. මොහොතක් පාසා ඇතිවීමක් නැතිවීමක් මෙතන තියෙන්නේ. බිනි බිනි යාමක් තියෙන්නේ. සමහර විට ඉතින් කෙනෙකුට හොඳට සමාධිය එහෙම දියුණු නම් මේක බාහිරටත් තේරෙන්න පුළුවන්. දැන් මේ තමන්ගේ කියාගත්ත කයෙත් මේ බඳු ස්වභාවයක් තියෙන්නේ. බාහිර කයකත් බාහිරයි කියලා කියාගන්න, පුජ්‍යලයක් කියලා කියාගන්න, අම්මා තාත්තා දරුවෝ මල්ලෝ කියලා කියාගන්න ඒ අයගෙත් තියෙන මේ බඳුම ස්වභාවයක්. ඉතින් අපට පරිසරයේ භෞතික ලෝකේ දිහා බැලුවමත් සමහරට මේකම දැනෙන්න පුළුවන්. ඒ ඉබන්දු ප්‍රඥාවක් හිතේ ගොඩනැගෙන්න අවදි වෙන්න අවදි වෙන්න ඒකේ විස්තර වීමක්, ඒකේ පුළුල් වීමක්, ඒක තව ගැඹුරු වීමක් යෝගාවචරයක් තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අර හිතේ ක්‍රියාත්මක වෙන උපාදාන වලට පටහැනි. හිතේ සාමාන්‍යයෙන් තියෙන අල්ල බදා ගන්න ගතියක්, වැළඳ ගන්න ගතියක්, මගේ කියා ගන්න ගතියක්, හොඳයි කියා ගන්න ගතියක්, සැපයි කියා ගන්න ගතියක්. ඒ වෙනුවට දැන් තේරෙන්නේ මෙතන තියෙන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ගතියක්. ඒ වෙනස් වීමෙන් පෙළෙන ගතියක්. ඒ වෙනස් වීම මගේ පාලණයෙන් තොරව සිද්ධ වෙන ගතියක්. ඉතින් මේ විදිහට යාගේ ගැඹුරින් ත්‍රිලක්ෂණය යාට වැටහෙනවා නම්, අවබෝධ වෙනවා නම්, ප්‍රත්‍යක්ෂ වෙනවා නම් හිත තව තව මේ ක්‍රියාවලියෙන් අයින් වෙනවා. මේකට වෙන්න ඉඩහැරලා ඒක දිහා බලන්නේ නැතුව හිත ටිකක් යාගේ පාඩුවේ ඉන්න පටන් ගන්නවා. මේක නිකන් හරියට දැන් කැඳහැලියක් වගේ බවට පත් වෙලා කිසිම රසයක් නැහැ, කිසිම බලන්න තරම් ප්‍රියමනාප බවක් නැහැ. ඔක්කොම එකට නිකන් කැළතිලා තියෙන්නේ. ඒ නිසා මේක දැක්කයි කියලා හිතේ කිසි රාගී ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ, කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හිත විරාගී වෙනවා. හිතේ රාගයේ වෙනුවට විරාගයයි දැන් පහළ වෙන්නේ. ඇල්මක් වෙනුවට නොඇල්මක් තමයි දැන් පහළ වෙන්නේ. මේක උපාදාන කිරීම වෙනුවට උපාදාන වලින් උපාදාන කිරීමෙන් තොරව අනිශ්චිතව වාසය කරන්න පුළුවන්ද කියලා පැත්තක් තමයි දැන් හිත තුල ගොඩ නැගින්නේ. අපි හිතමු යම් අවස්ථාවක මේක මේ විදිහට දිගට දියුණු කරගෙන ගියොත් මේ ප්‍රඥාව එයාගේ හිතේ ගොඩ නැගුණොත් සමහර විට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙච්ච අවස්ථාවකදී නිමිති ගන්න නොහැකි වීම නිසා හිත මේ සියලු පද්ධතිය, මේ සියලු ප්‍රවාහය අතහැරලා දාලා නිදහස් වෙනවා. ඒ බොහොම తాවකාලික නිදහසක් මේ කතා කරන්නේ. ඒ తాවකාලික නිදහසක් එහෙමනම් යෝගාවචරයෙකුට උරුම වෙනවා. මොකද එයාට නිමිති ගන්න බෑ. ඒ තරම් මේක යහුසුලුව වෙනස් වෙනවා. මේක හැඩයක් එයාට පේන්නේ නැහැ. මේකේ වර්ණයක් එයාට සටහන් වෙන්නේ නැහැ. මේ අහවල් ධාතුවේ කියලා එයාට නිර්ණය කරන්න බෑ. එහෙමනම් අන්න මේ නිමිති නොගැනීම තුලින් හිත නිදහස් වෙනවා. තවත් පැත්තකින් එයාට හොඳට ප්‍රකට වුණේ දුක්ඛ ලක්ෂණය නම් නිරන්තරයෙන් මේක පෙළෙනවා. කිසිම අතොරක් නැහැ මෙතන, පෙළීමමයි තියෙන්නේ. අතීතයේත් මේ වගේම පෙළුණා, වර්තමානයේත් මේ වගේම පෙළෙනවා. අනාගතයේ මෙබඳු ශරීරයක් උරුම වුණොත් අනාගතයේදීත් මේ වගේම පෙළෙනවා කියලා එයාට ඒ පැත්තෙන් හොඳට පෙළීම, දුක, විපරිණාමය හොඳට එයාට වැටහුණා නම් ඉතින් තවදුරටත් මේකට ආසා කළ වැඩක් නැහැ. තවදුරටත් මේ જાති එකක් ඉල්ලලා වැඩක් නැහැ. මේ බඳු දෙයක් ඕනේ කියාගෙන අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන ඉඳීමෙන් ආසා කිරීමෙන් තේරුමක් නැහැ කියලා අන්න ආසා නොකිරීමේ පැත්ත, ප්‍රාර්ථනා නොකිරීමේ පැත්ත හිතේ ගොඩනගින්න පුළුවන්. ඉතින් ආසා නොකරනවා නම්, ප්‍රාර්ථනා නොකරනවා නම්, උපාදාන නොකරනවා නම් අන්න හිත මේක අත්හැරලා දානවා. එතකොට අපි කියනවා අපනිහිත ස්වභාවයකින් හිත නිදහස් වුණා කියලා. ප්‍රණිදි නැහැ, ප්‍රාර්ථනා නැහැ, ආසාවන් නැහැ. ඒ නිසා හිත මේක අත්හැරලා දැම්. දැන් අනිත් පැත්තේ තුන්වෙනි එක තමයි ශුන්්‍යත පැත්ත කියලා කියන්නේ. දැන් මේ තරම් බොහොම ශීඝ්‍රගාමීව මොහොතක් මොහොතක් පාසා බිඳි බිඳි යන බිමන්දු රූපී ස්වභාවයක් තුල කිසිම සත්වයේ පුජ්‍යලයක් දිගට පවතින ආත්ම භාවයක්, ආත්ම ස්වභාවයක් තියෙන්න හැකියාවක් නැහැ. ඒ වගේමයි මේ தත්ත්වය තේරුම් ගන්නෙත් හිතින්. ඒ හිතේ ඒ දැනගන්නා හැම සිතුවිල්ලක් ගානෙත් ඇතිවිලා නැතිලා යනවා. මේ කායික ක්‍රියාවලිය පමණක් නෙමෙයි. එය දැනගන්නා මානසික ක්‍රියාවලියත් මොහොතක් පාසා ඇතිවිලා නැතිලා යනවා. ඉතින් එතකොට එබඳු ඒ මානසික ක්‍රියාවලිය තුලත් දිගට පවතින පුජ්‍යලේ කාත්මයක් මමෙක් පවතින විදිහක් නැහැ. ඉතින් එහෙනම් මේ ආත්මීය වූ ස්වභාවයකින්, ආත්ම ස්වභාවයකින්, ආත්මයකට අයත් වූ ස්වභාවයකින් මෙතන ශුන්‍යයි කියලා ඒ ශුන්‍යත ස්වභාවයකින් අපේ හිත නිදහස් වෙන්නත් පුළුවන්. එතකොට මම මේ විස්තර කරේ ඒකාතකින් මේ ආධ්‍යාත්මික පැත්ත පාවිච්චි කළා, ඇතුළත පාවිච්චි කළා, මේ කය පාවිච්චි කළා කෙනෙක් මේ తాවකාලිකව හිත නිදහස් කරගන්න ආකාරය. දැන් බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම විස්තර කරනවා තස්මා තිහානන්ද බික්කු චේපි ආකංකේයං අජ්ජත්තං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරෙය්‍යන්ති. තේනානන්ද භික්ඛුනා අජ්ජත්තමේව චිත්තං සන්තපේතබ්බං සම්නිසාදේතබ්බං ඒකෝධිකාදබ්බං සමාදහාතබ්බං. යම්කින්සි කෙනෙකුට අදහසක් පහළ වෙනවා නම් මේ ඇතුළත කය පාවිච්චි කළා. ඇතුළත යම්කිසි ස්කන්ධයක් පාවිච්චි කළා. නැවත මේ හිත නිදහස් කරගත යුතුයි. ඒක මේ ඇසුරු කරේ අර ඒ ප්‍රඥාව උපදව ගන්න, ප්‍රඥාව උපදවා ගැනීම සඳහා ඒක පාවිච්චි කළා. හිත නැවත ශුන්‍යත තත්ත්වයකට පත් කරගත යුතුයි කියලා යාගේ හිතේ අදහසක් පහළ වෙනවා. ඒ සඳහා යා උත්සාහන්ත වෙනවා. උත්සාහන්ත වෙලා යා ඒ සඳහා කටයුතු කරද්දී සමහර විට සාර්ථක වෙනවා, සමහර විට සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ වැඩේදී සෑහෙන හේතු ටිකක් සම්පාදනය වෙලා එන්න ඕනේ, හරි ගැස්සিলা එන්න ඕනේ. ඒ එකක්වත් හරියට හරි ගැස්සුනේ නැත්තම් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒකාතකින් සෑහෙන ප්‍රබල උත්සාහයක් මෙතෙන්ට අවශ්‍යයි. ලොකු කැපවීමක් අවශ්‍යයි. තමන් පුහුණුවේ යෙදෙන්න අවශ්‍යයි. ඒ පුහුණුවේ යෙදීදී වැරදි ඒ වැරදි වලින් ඉගෙන ගනිමින් පොඩ පොඩ අඩුපාඩුකම් ටික හදා ගනිමින් හිතේ ප්‍රඥාව දියුණු කරගන්න අවශ්‍යයි. ඉතින් එතකොට තමයි අන්න తాවකාලිකව හෝ විනාඩියකට දෙකකට විනාඩි පහකට හෝ මේ හිතේ తాවකාලික නිදහසක් භුක්ති විඳින්න යෝගාචරයෙකුට හම්බ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමකින් උනන්දු කිරීමකුත් කළා තියෙනවා. තමන් වහන්සේට යම් අවස්ථාවකදී මේ කිසිම නිමිත්තක් හිතේ දාගන්න නැතිව හිත බොහෝම නිදහසේ සංසුන්ව විවේකීව ශුන්්‍යතා විහරණයකින් වාසය කිරීමේ උවමනාවක් තියෙනවා නම් ඒ බඳු අවස්ථාවක ඔන්න යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් එන උන්වහන්සේව හම් වෙන්න. ඒ බඳු අවස්ථාවකදී ඔන්න යම් භික්ෂුණීන් වහන්සේ කෙනෙක් එන උන්වහන්සේව බැහැ දකින්න. ඒ බඳු අවස්ථාවකදී යම්කිසි උපාසකෙක් උපාසිකාවක් රජ කෙනෙක් මහයමති කෙනෙක් එහෙමත් නැත්නම් වෙනත් අන්‍ය ලබ්ධිකයෙක් තීර්ථකයෙක් තීර්ථක ශ්‍රාවකයෙක් මේ කවුරුන් හෝ එනවා මේ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ හිත ඒ වෙලාවේදී මේ ශුන්්‍යතා විහරණයකට නැඹුරු වෙලයි තියෙන්නේ. ඒ සඳහායි හිතේ නැඹුරුවක් උත්සාහයක් පෙළඹවීමක් කැමැත්තක් තියෙන්නේ. ඒ අවස්ථාවේ තමයි මේගොල්ලෝ එන්නේ හම්බ වෙන්න. බුදුරජාණන් වහන්සේ බොහොම අව්‍යාජව කියනවා මහණෙනි මේ අවස්ථාවේදී තථාගතෝ විවේක නින්නේව චිත්තේන විවේක පෝණේන විවේක පබ්භාරේන ූපකට්ඨේන නෙක්ඛම්මා බිරතේන ව්‍යන්ති භූතේන සබ්බසෝ ආසවාඩත් ආසවාඨානී ආසවට්ඨානීය ධම්මෙහි අඤ්ඤදත්තු උයෝජනීය පටිසංයුත්තං ඒව කතං කත්තා හෝති. ඒ කියන්නේ මේ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ පිරිසත් එක්ක ඉන්න ඇල්මක් නැහැ. භික්ෂුණී භික්ෂු භික්ෂුණු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් එක්ක ඇලී ගැලී වාසයක් කිසිසේත්ම දැන් මේ වෙලාවේදී ප්‍රියක් නැහැ. ඒ වෙනුවට බොහෝම මේ විවේකයෙන් ඉන්න, ඒ වගේම ූප සමයක ඉන්න, නෛෂ්ක්‍රම්‍යයක ගත කරන්න, ආශ්‍රවයන් කෙරෙන් හිත නිදහස් කරගෙන සම්පූර්ණයෙන්ම සුවයෙන් වාසය කරන්න, විසංයුක්තව වාසය කරන්න, නිවනට නැඹුරු වෙලා වාසය කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ උවමනාව තියෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ? කරන කතාව ඒ අයව ඉක්මනට යවන අදහසින් තමයි කතාව කරන්නේ. ඒගොල්ලොත් එක්ක තව තව දිගට කතා කරන අදහසකින් නෙමෙයි දැන් කතාව කරන්නේ, ඉක්මනටම ඉලෝ ගන්න තමයි කතාව කරන්නේ. ඒතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයි මහා කරුණාවන්තයි. ඉතින් මේ තරම් මේ කරුණාවන්ත ශාස්ත්‍රෝන් වහන්සේ තමයි දැන් මේ විදිහට මේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ කටයුතු කරලා තියෙන්නේ එක පැත්තකින් උන්වහන්සේ ශාස්ත්‍රෝන් වහන්සේ වශයෙන් මේ අනිකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට යම්සේ ආදර්ශයක් සපයනවා. උන්වහන්සේට අප්‍රමාණ අනුගාමිකයින් පිරිසක් ශ්‍රාවකයින් පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ උන්වහන්සේ හැම තිස්සෙම මේ පිරිස ඇසුරු කරගෙන ඒ අයත් සමග කතා සංවාපයේ යෙදෙමින් සතුරු සාමිචියේ යෙදෙමින් මට අහවල් මෙච්චර පිරිසක් ඉන්නවා කියලා උද්දාමයටපත් වෙමින් වාසය කිරීමක් කිසිසේත්ම බුදුරජාන් වහන්සේ අගය කළා නැහැ. යම් වෙලාවක බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මම මහණෙනි මාස 3ක් විවේකීව වාසය කරනවා. මට පිණ්ඩපාතය අරන්ගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් පමණක් මාව හම් වෙන්නෙන්න, වෙන කවුරුවත් හම් වෙන්නෙන්න එපා. ඇතැම් වෙලාවට මේ වගේ බුදුරජාණන් වහන්සේගේ හිත විවේකයෙන් නැඹුරු වෙච්ච අවස්ථාවකදී යම්ස කෙනෙක් හම් වෙන්න ආවොත් ඉක්මනටම ඒ අයගෙන් නිදහස් වීමේ කතාවක් තමයි කරන්නේ. ඒ අයව ඉවත් කිරීමේ කතාවක් තමයි කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලටත් කියනවා, ඒ එබන්දු තමන් තුළ සහනයක්, ශුන්‍යතා විහරණයක්, විවේකයක්, නිවනට නැඹුරු වීමක් සහිතව වාසය කරන්න නම් එබඳු විහෙරණයක් සඳහා උත්සාහවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාවත් උනන්දු කරනවා. ඉතින් එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය අපි හිතන තරම් මේ ඇලී ගැලී වාසයෙන් බොහෝ පිරිස් එක්ක කරට අත දාගෙන යන්න පුළුවන් මාර්ගයකුත් නෙමෙයි. අපිට සමූහයක් වුමනා වෙයි, පිරිසක් අවශ්‍ය වෙයි. තව උපාසක උපාසිකාවන් අපිට යම් යම් කටයුතු වලට වුමනා වෙයි. හැබැයි අපි තම තමාගේ විවේකය සකස් කරගන්න, ඒ සඳහා යම් කිසි අවස්ථාවක් දෙන්න, වැඩ කටයුතු වලින් යම් යම් අවස්ථාවන් වලදී මිදිලා වාසය කරන්න, නිදහස්ව වාසය කරන්න අපේ තුල යම් කිසි නැඹුරුවක් තිබිය යුතුයි. එහෙම නැත්තම් වෙන්නේ අපි වුමනාවට වඩා කාර්ය බහුල වෙලා, උමනාවට වඩා පිරිස් ඇසුරකට ගිහිල්ලා ඒ තමන්ගේ තියෙන විවේකය නාස්ති කරගෙන තමන් පිරිහෙන එකයි වෙන්නේ. ඉතින් එතකොට මේ මහා ශුන්‍යත සූත්‍රයේදී එතකොට මෙන්න මේ වගේ පැත්තකට අපිව යොමු කරලා තියෙනවා. ආරම්භ කරන්න යන්නේ මේ විදිහට. ඒ වගේමයි අර ඇතුළත ශුන්‍යත ස්වභාවයක් දැන් පවත්වමින් එතුලින් ශුන්‍යතා විහරණයක් ගොඩනගා ගන්න උත්සාහවත් වෙන ගතිය ප්‍රායෝගිකව මුලින් ඉදිරිපත් කරනවා. දැන් මම විස්තර කරේ මේ බඳු තත්වයක් ධාතු මනසිකාරයක් කරහා ගිහිල්ලා මේ ඇතුළත තත්වයේ වටහාගෙන එතුලින් හිත ශුන්‍යත තත්වයකට පත් කර ගැනීම. ඉතින් ඇතම් කෙනෙක් ඒකට උත්සාහවන්ත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රායෝගිකව විස්තර කරනවා. එහෙම උත්සාහවන්ත වුණාට ඇතම් වෙලාවදී සාර්ථක වෙනවා, ඇතම් වෙලාවදී සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ ඒ උමනා කරන ශක්තිය තාම මදි. එයාට ඉක්මනටම යහුසුලුව මෙතෙන්ටපත් වෙන්න තරම් තාම ඒ උමනා කරන බෝධිපාක්ෂික ධර්මයන් දිනුන වෙලා මදි. ඉතින් එහෙමනම් දැන් මොකද කරන්න තියෙන්නේ? නැවත උත්සාහන්ත විය යුතුයි. වෙනත් දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. නැවත උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අර විදිහට වාසය කරන්න ගිහිල්ලා ඒක මේ සිද්ධ වෙන්නේ නැත්තම් නැවත නැවත උත්සාහන්ත විය යුතුයි. හිතේ සමාධිය නම් දුර්වල, එහෙනම් හිතේ සමාධිය දිනු කරන්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා දේශනා කරනවා මේ ධ්‍යාන ගැන මෙතන දේශනා කරනවා. ඒ කියන්නේ හිතේ ඒකාග්‍රතාවයේ මදි නම්, හිතේ විසිරීම වැඩි නම්, එහෙනම් ප්‍රථම ධ්‍යානෙට ගිහිල්ලා ටිකක් වාසය කරන්න, ද්විතීයික ධ්‍යානෙට ගිහිල්ලා ටිකක් වාසය කරන්න, තෘතීයික ධ්‍යානෙට ගිහිල්ලා ටිකක් වාසය කරන්න, චතුර්ථ ධ්‍යානෙට ගිහිල්ලා ටිකක් වාසය කරන්න. ගිහිල්ලා ඒ විදිහට අර හිතේ ඒකෝදි භාවය ඇති කරගන්න කියලා දේශනා කරනවා. ඉතින් ඇත්තටම චූල ශුන්‍යත සූත්‍රයේදිත්, මහා ශුන්‍යත සූත්‍රයේදිත් මේ සමාධි ඇසුර කරලා සමාධියෙන් හිත නිදහස් කරලා ශුන්‍යත තත්වයකට හිත ගැනීම ගැනත්, නැත්නම් අනිමිත තත්වයකට හිත ගැනීම ගැනත් දේශනා වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ කෙනෙකුට දක්ෂතාවයේ තියෙනවා නම් ඒ සියුම් සමාධියකට කලින් පිවිසිලා ඒ සමාධියේදී අසුරු කරන යම් වේදනාවක්, යම් සංඥාවක් හිතින් දුරවන් කළා, හිතින් ඈත් කළා, හිත සම්පූර්ණයෙන්ම සංඥාවන්ගෙන් තොර, නිමිති නොගන්නා, නිමිති වලින් තොර තත්වයකට ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේවා එකතකින් පුරුදු කළා, පුහුණු කළා, උත්සාහයෙන් වඩලා ගත යුතු දේවල්. අනිත් පැත්ත තමයි විපස්සනාවක් කරහා ගිහිල්ලා කලින් අර විස්තර කරා වගේ අපි තුමු ධාතු මනසිකාරයක් කරහා ගිහිල්ලා, ආනාපාන සතියක් කරහා ගිහිල්ලා, වේදනානුපස්සනාවක් කරහා ගිහිල්ලා, චිත්තානුපස්සනාවක් කරහා ගිහිල්ලා, එබඳු විපස්සනාවට යම්කිසි මූලිකත්වයක් දීලා, ප්‍රඥාවට මූලිකත්වයක් දීලා, ඒ ප්‍රඥාවේ තියෙන මදකම නිසායි මේ හිත ගිහිල්ලා දේවල් අල්ලගෙන බදාගෙන උපාදාන කරගෙන ඉන්නේ. එහෙමනම් ඒ උපාදානවලට හේතු වෙච්ච ඒ අවිද්‍යාව දුරු කරන මාර්ගයක් අනුගමනය කළා. විපස්සනාවක් හිතේ දියුණු කළත් හිත අනිමිත්ත, අප්පනිහිත, ශුන්‍යත තත්වයකට පත් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කියන්නේ විවිධ ක්‍රම තියෙනවා. කුමක් හෝ ක්‍රමයකින් ඒ தത്വයට හිත දියුණු කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු තවදුරටත් බුදුරජාන් වහන්සේ ඉස්සරහට මේ සූත්‍රය කොහොමද තව තව විස්තර කරන්න කියලා හොඳ ප්‍රායෝගික පැති කීපයකින් මේ සූත්‍රය විස්තර කරනවා. අද මම ඇත්තටම මේකට පිවිසුමක් එළඹීමක් තමයි ඇති කරගත්තේ. අපි ඉදිරියට බලමු කොහොමද මේ බුදුරජාන් වහන්සේ තව තව විවිධ පැතිවලින් අපිව උනන්දු කරන්නේ මේ හිතේ ගොඩනැගිච්ච తాවකාලික නිදහස. తాවකාලික නිමිති නොගන්නා తත්වය. తాවකාලිකව කිසිදු දෙයක් ආසා නොකරන, ප්‍රාර්ථනා නොකරන ඒ නිසා නිදහස් වූ తත්වය. කෙනෙක් පුජ්‍යලේ ආත්මයක් නොමැති බව ගැඹුරින් තේරිලා එතනින් හිත නිදහස් වූ తත්වය. කියන මෙන්න මේ බඳු විමෝක්ෂ මුඛයන් තවදුරටත් බහුලීකృత කරන්නේ කොහොමද? ප්‍රගුණ කරන්නේ කොහොමද? විපුලත්වයකට පත් කරන්නේ කොහොමද? කියන ඒවැය යම්කිසි පාඩම් පෙළක් යම්කිසි මඟ පෙන්වීමක් මේ සූත්‍රයේ තව ඉදිරියට හම්බ වෙනවා. ඉතින් අපි ඒවත් තවදුරටත් සාකච්ඡා කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙමු. ඒ බලාපොරොත්තුවත් එක්ක එහෙමනම් අද ධර්මදේශනාව මම නිමා කරනවා. සිළු දිනාටම අද මේ ධර්මදේශනාවත් සමන් කරගෙන යන බණ භාවනා කටයුතු වලට යම්සි උත්තේජනයක් යම් මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, පුංචි මතක් කිරීමකුත් තියෙනවා අද ඇත්තටම කරන්න. මේ පින්වතුන් සමහර වෙට නිස්සරණ වනය වෙබ් අඩවියට ගියා නම් දකින්න ඇති ඉදිරියේදී සිද්ධ වෙන යම්සි වැඩ කටයුත්තක් සම්බන්ධයෙන් මම මේක පොඩ්ඩක් මේ අවස්ථාවේදී මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්නම්. ඉදිරියේදී නිස්සරණ වනයේ එන සෙනසුරාදා පූජනීය ලොකු සාමින් වහන්සේගේ 70 වෙනි ජන්මදිනය වෙනුවෙන් සම්මන්ත්‍රණයක් ලෑස්ති කරලා තියෙනවා. ඒකට ඒ සම්මන්ත්‍රණය සම්බන්ධ තොරතුරු සියලුම තොරතුරු මේ නිසරණවණය වෙබ් අඩවියේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේමයි ඒ සඳහා අපි ආරාධනා කරලා තියෙනවා ඒ සම්මන්ත්‍රණයට බාහිරින් සැලකිය යුතු පිරිසකට, විශේෂයෙන් බිකු බෝධි සාමින් වහන්සේ, යෝගාචර රාහුල සාමින් වහන්සේ, රිම්පෝෂේ ස්වාමීන් වහන්සේ, දේවාලගම අචල ස්වාමීන් වහන්සේ, ඊළඟට ડોક્ટર රිචඩ් ඩේවිඩ්සන්, ඊළඟට මිස්ටර් ක්‍රිස් රූනේ, ડોક્ટર හමීර් ගන්ලා and මිස් කෛරා ජුවෙල්. මේ අය ආරාධිතයන් වශයෙන් මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙනවා. ඊළඟට මේ සම්මන්ත්‍රණයේදී උදේ කොටස ඇත්තටම උදේ 8ට පටන් අරන් 11 මාර වෙනකම් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒ උදේ කොටස සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් තමයි තියෙන්නේ. මුලදී යම් හඳුන්වා දීමක් කළා. ඊට පස්සේ ලොකු සාන්නාංශය ගැන යම් විස්තරයකුත් ඉදිරිපත් කළා. ඊට පස්සේ සතිපාසල හා නිසන්නවණේ ආදී දේවල් ගැන යම් කිසි සම්මන්ත්‍රණයක් නැත්නම් සාකච්ඡාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ කටයුතු 11 මාර අතර වෙනකොට හමාර වෙනවා. ඊට පස්සේ නැවතත් හවස 5 මාර වෙනකොට දෙවන කොටස පටන් ගන්නවා. ඉතින් මේ දෙවන කොටස සම්පූර්ණයෙන්ම යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒකෙදී ඇත්තටම පැනල් ඩිස්කෂන්ස් දෙකක් යනවා. ඒ කියන්නේ සාකච්ඡා දෙකක් පැවැත්වෙනවා. ඒකට තමයි බිකු බෝධි ස්වාමීන් වහන්සේ, යෝගාවචර රාහුල ස්වාමීන් වහන්සේ, රිම්පෝෂේ ස්වාමීන් වහන්සේ එහෙම සම්බන්ධ වෙන එක සාකච්ඡාවක් තියෙනවා. ඊට පස්සේ ඒ අය ඇත්තටම ලොකු සාන්නාංශේව අගය කරමින් උන්වහන්සේ ඒ රටවල පවත්වපු වැඩසටහන් ගැන සාකච්ඡා කරමින් එබඳු කටයුත්තක් කරනවා. ඊට පස්සේ සාකච්ඡා වාර දෙක ආරම්භ වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම සතිමත් භාවයේ පිළිබඳව, සතිමත් භාවයේ තියෙන සමහර වැරදි අර්ථකථන පිළිබඳව, යම්කිසි විද්‍යාත්මක පරිශ්‍රණයක්, විද්‍යාත්මක පැත්තකින් ඒවා ගැන විග්‍රහ කිරීමක් මේ දෙවෙනි සාකච්ඡාවේදී සිද්ධ වෙනවා. ඊළඟට තුන්වෙනි සාකච්ඡාවේදී ඇත්තරම ලෝකේ තියෙන විවිධ භාවනා ක්‍රම ගැන යම්කිසි විශ්ලේෂණයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි කතා කරන සතිපට්ඨාන භාවනා ක්‍රම ගැන, මහා සී භාවනා ක්‍රම ගැන, ඊට පස්සේ ගෝයන්කා ක්‍රමය ගැන, ඊට පස්සේ තවත් අලුතෙන් එහෙම තියෙන ඔය තායි ට්‍රැඩිෂන් එකේ තායි සම්ප්‍රදායවල පැන නැගිලා තියෙන අලුත් ක්‍රම ගැන, ඒව ගැනත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට මේ වැඩසටහන රාත්‍රී 11 විතර වෙනකන් ලංකා වේලාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න මම මේ අද ධර්මදේශනාවට අහුන්කම් දෙන සියලුම පින්වතුන්ට ආරාධනා කරනවා. මේකෙන් මං හිතනවා හුඟක් දෙනෙකුට යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේකේ යම්කිසි විවිධත්වයක් තියෙනවා, සම්බන්ධ වෙන පිරිසත් සම්භාවනීය පිරිසක්. ඉතින් ඒ නිසා මේකෙන් සෑහෙන උත්තේජනයක්, යොමු වීමක්, නිස්සාරණවණේ ගැනත් සතිපාසල ගැනත් යම් අවබෝධයක් මේ පින්වතුන්ට ඇති කර ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සමහර විට මේ වැඩසටහන, ඒ කියන්නේ ඉරිදා වැඩසටහන පවත්වන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ ඊළඟ දවසේදී. ඒ කියන්නේ 6 වෙනිදා බොහෝ විට මේ ධර්මදේශනාව පැවැත්වෙන එකක් නැහැ. මොකද රාත්‍රී වෙනකන් මේ ලොකුසාන හංසයේගේ උපන්දිනයේ නිමිති කරගෙන පැවැත්වෙන මේ සම්මන්ත්‍රණය රාත්‍රී 11 11 මහර විතර වෙනකන් පැවැත්වෙන නිසා කාට හරි මේකට රෙජිස්ටර් වෙන්න අවශ්‍ය නම්, ඒ කියන්නේ වැඩසටහනට රෙජිස්ටර් වෙන්න පුළුවන්, ඒකට අවස්ථාව තියෙනවා. ගිහිල්ලා වෙබ්සයිට් එකේ තියෙනවා ඒ සඳහා පහසුකම්, විස්තර තමයි මේ පෙන්නුවේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට රෙජිස්ටර් වෙන්න, රෙජිස්ටර් වෙච්ච පිරිසට අපි Zoom link එක, ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඒ අවශ්‍ය කරන link එක එවන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව YouTube එකෙත් මේ තොරතුරු පෙන්නනවා. නිස්සාරණවණේට අදාළව YouTube channel එකක් තියෙනවා. ඒකෙත් මේ විස්තර ටික පෙන්නනවා. ඒ නිසා ඒ පස්වෙනිදා පැවැත්වෙන ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා මේ පින්වතුන්ට ආරාධනා කරනවා. එහෙමනම් අද දවසේ පවත්වපු ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම තමන්ගේ කමඨහන් සම්බන්ධයෙන් හෝ යම්සි දෙයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අද අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් අපි එහෙනම් ආරම්භ කරමු.
අවසර මේ මම දිනපතාම භාවනා කරන සක්මන් භාවනාවට බැගින් විතරක් පරයන්ත භාවනාවට විතරක් කරනවා. මේ සක්මන් භාවනාව දැන් මට නියමස්සහදී කරන්නේ මේ මම මේ සිත දිහා බලාගෙන තමයි ඇවිදින්නේ. මේ කියන්නේ යනවා විතරයි මට කකුල් මේ පාද ස්පර්ශ වෙනවා හොඳට තේරෙනවා. ඊට පස්සේ හැරෙනකොට පාද ස්පර්ශ වෙනවා මට තේරෙනවා. මේ හැබැයි ඒ වුණාට මම පාද දිහා බැලෙන්නේ නැහැ. මට මගේ චිත්තවිලි ටිකක් එනවා. ඒ චිත්තවිලි දිහා තමයි මට බැලෙන්නේ. ඉස්සරහට ඇස් යොමු වෙලා තියෙන ඇස් බොඳ වෙලා වගේ තමයි තියෙන්නේ. මේ ඒ ආයතන තමයි තියෙන්නේ. ඊට පස්සේ මම පරයන්ක භාවනා කරන පරයන්ක භාවනා කරන අතරලා සමාන මේ ඉල්ලනෙක් කරලා ජීවිතේ මේ පූජා කරලා මම පරයන්ක භාවනා සිදු කරනවා. එතකොට මේ සාමහස්ස මට මේ මුලින්ම නම් මට පදස්වානාවේදී සිටුවිලි එනකොට නිකන් හද වෙනවා හිර ඕලාරික වගේ නිකන් සිතට දැනුණා. මේ දැන් එහෙම ඊට පස්සේ ටිකලාවකින් ඒ සිටුවිලි අනවත් තේරෙනවා. මේ දැන් එහෙම නැහැ. දැන් එහෙම මේ මම සිත දිහා බලාගෙන ඉද්දි සිටුවිලි ඇවිල්ලා ආපහු ඒ සිතුවිල්ල දිහා බලාගෙන ඉති මට නිකන් තියෙන සිත ඉතුරු වෙලා සිතුවිල්ල පහලට විල්ල ඒක එහෙම ඒ කියන්නේ මොකක් හරි සංසිද්ධිය පහලට විල්ල ඒක එහෙමම පොද වෙලා යනවා වගේ එහෙම තේරෙනවා මට. අද ඒක එහෙම තමයි තේරෙන්නේ. ඊට පස්සේ මේ ඊට අමතරව මට මේ වේලස්සන ඒ කියන්නේ අද නෙවෙයි දැන් නෙවෙයි මේ දැන් දෙන්න දෙක් තුනක තිස්සල් ඉඳලා මට මේ පැයක් විතර වාඩි වෙලා ඉච්චාම දැඩි වේදනාවක් එනවා. ඒ වේදනාව දිහා මම බලාගෙන ඉච්චි ගොඩක් හොඳින් බලාගෙන ඉච්චි මට ඒක තේරෙනවා. ඒක මේ ඒ කියන්නේ සමූහයක් වේදනා සමූහයක් කියලා. මොකද එක වේදනාවක් ඇවිල්ලා ඒත් උත්සන්න වෙලා ඒත් නිරෝධ වුණාම ඒ ආසන්නෙම හරි එතනම හරි සම වේදනාවක් එනවා. ඔහොම හම් හින්ද මට අර එකට වගේ තේරෙන්න ලොකු වේදනාවක්. ඊට පස්සේ මම එතකොට ටීටස් පුඩක් කළා, මේක මගේ නෙමෙයි, මගේ වේදනාවක් නෙමෙයි එහෙමත් හිතලා මම ඒක දිහා බලාගෙන ඉච්චිය වීර්ය වැඩි කරගෙන මම අදටම බලාගෙන ඉච්චිය බලාගෙන ඉච්චියම මේක ඉවරයක් නෙවෙන්නේ නැහැ එනවා එක එක එනවා එක එක යනවා. ඊට පස්සේ මම සතෙන් ඉරියව් මාරු කරා. මේ ඊට පස්සේ දවසේ ඉඳලා මට අර එක ළඟ තියෙන වේදනාව ටික ටිකක් ඈත් වෙලා ගියා. ඒ කියන්නේ එකක් එනවා යනවා හොඳට තේරෙනවා. ඊට පස්සේ ටික ටිකෙන් තමයි වේදනාව එන එක හරියම පොඩ්ඩක්. ඒ කියන්නේ පොඩ්ඩක් යනවා නිකන් පොඩ්ඩක් යනවා ඒක සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් යනවා එහෙම වගේ. කියන්නේ හොඳට ඉවසන්න පුළුවන් ඒ සැත්තෙන් දැඩි වේදනාවක් නෙවෙයි. දැන් තියන්නේ එහෙම ගැතිය. මේ ඊට අමතරව මට මේ සාමාන්‍ය ජීවිතයේදී මුලදී මේ අර නික ඇඟ ගැහෙනා වගේ එහෙමත් දැනෙනවා මුලදී. මේ මට සිතුවිලි ඒ කියන්නේ හරි නිකන් ඒ කියන්නේ ලොකු මොකක් හරි කතාවක් ඒ වගේ මම හිතුවාම වගේ හරි නිකන් මේ ඔළුව නිකන් තෝන්තු වෙනවා වගේ ඉවසන්නම් බැහැ. ඔක්කාරයට එනවා මට ඉවසන්නම් බැත් තත්ත්වයක් මට උදා වෙනවා. මේ ඔළුව තෝන්තු වෙනවා මේ නිකන් එහෙම වගේ. ඊට පස්සේ මම ටිකක් එහෙම හිටියාම ඒක දිහා බලාගෙන ඒක හරියනවා. ඊට පස්සේ මම මොකද්ද මේ කියලා මම ටිකක් බැලුවා. එතකොට මට තේරුණා මම මේ අර අනාත්මව මොනවා හරි සිද්ධ වෙනවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ විදිහට මම මොනවා හරි හිතන්න ගියොතින් තමයි මේක වෙන්නේ කියලා මට තේරුණා. මම ඊට පස්සේ අර අනාත්මව වෙන එකට වගේ ඉඩ දීගෙන හිටියා. එන සිතුවිලි විතරක් බල බලා දැන් නම් ඒක තියෙන හැ දැන් මේ සිතුවිලි එනවා සිතුවිලි මේ දිහා බැලුවම සිතුවිලි යන ඒක තියෙනවා නේ. මේ ගොඩක් වෙලාවට මම මේ බලනවා සාමාන්‍ය ජීවිතේදී එවනම් මට 100ක් මේක කරන්න බෑ. කවුරු හරි හදිස්සියෙන් ළඟ මට කරන්නේ මේ ගරු ස්වාමීන් වහන්සේ මට මොනා හරි මගේ කරන පිළිවෙල වැරදක් තියෙනවා කියලා මට පැහැදිලි කරලා දෙන්න කියලා මම
හොඳයි කළා තිනා හොඳයි. ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ හිතට සිතුවිලි කියලා කියන්නේ ආගන්තුක දේවල්. ඉතින් අපේ හිතට ඉන්න පුළුවන් සිතුවිලි වලින් තොරව ආගන්තුකයෙන්ගෙන් තොරව අපි අපේ gedara ඉන්නවා වගේ අපිට එන සිතුවිලි කියන්නේ ආගන්තුක දේවල්. ඉතින් අපි ඒවා එක්ක ඔට්ටු වෙන්න ගියාම ඒවත් එක්ක විවිධාකාර දේවල් කරන්න ගියාම ඉතින් හරි වෙහෙසයි. ඒක තමයි අර දැනගෙන තියෙන්නේ. දැන් මේ අනාත්ම වූ පරිශ්‍රයකට මේ අපි ආත්මවාදයක් රිංගෝ ගන්නවා. මේ සිතුවිලි වලට අපි වටිනකමක් දෙනවා. ඒ සිතුවිලි වලට නමක් ආරූඪ කරනවා. මේක අහවලාගේ කියන්න යනවා. මේ සිතුවිලි මගේ කියන්න යනවා. මේ සිතුවිලි ඇවිල්ලා මේ අහවල් කෙනාගේ මේ දරුවගේ මේ අම්මගේ මේ තාත්තගේ මේ ගුරුවරයාගේ එහෙම කියලා අපි මේ සංඥාවලට නම්ගම් දෙනවා. ඉතින් මේ අපි හුඟක් ලොකු පැටලවිල්ලක් කරන්නේ ඇත්තටම සංස්කරණ රාශියක් කරන්නේ. ඒතකොට ඒ සංස්කරණ රාශිය තුල ලොකු දුකක් තියෙනවා. දැන් දුකේ අවස්ථා තුනක් නැත්නම් ස්වરૂප තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි දුක්ඛ දුක්ඛ. ඒක තමයි මේ කය නිසා වේදනාවන් නිසා එහෙමත් නැත්නම් දුක් වේදනාවන් නිසා අපිට වළක්වන්න බැරි දුක්ඛ දුක්ඛතාවයක් කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි විපරිණාම දුක්ඛය. ඒ කියන්නේ මේ කය වෙන්න පුළුවන් අනිකුත් ස්කන්ධයන් වෙන්න පුළුවන් මේවා විපරිණාමයකට ලක් වෙනවා වෙනස් වීමකට ලක් වෙනවා. ඒතර ඒ වෙනස් වීම නිසාත් එක්තනාන්දමක දුකක් පැන නගිනවා. අනිත් එක තමයි සංඛාර දුක්ඛ කියලා කියන්නේ. ඒ සංඛාර දුක්ඛය කියන එක තින් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හදාගත්ත එකක්. අපි දේවල් ඒ විදිහට තියෙන්න ඉඩ නොදී අපි ඒවා සංස්කරණය කරන්න යනවා. අපි ඒවා මත ගොඩනගන්න යනවා. අපි ඒවා මත කෑලි මුට්ටු කරන්න යනවා. ඒතර එතන තියෙන්නේ සංඛාර දුක්ඛය. ඒතර ඒ සංඛාර දුක්ඛය ඇත්තටම අපිට ටික ටික අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකයි සබ්බ සංඛාර සමත කියලා නිවනට බුදුරජාන් වහන්සේ අර්ථකථනයක් දෙන්නේ. අපි පොඩ පොඩ ප්‍රතිපදාවක ඉස්සරහට යන්න යන්න විපස්සනාවක් වඩන්න වඩන්න අපි ඔය කරන සංස්කරණවල එක්තරා අන්දමක අඩුවීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. අපි කරන සංස්කරණවල ලොකු වර්ධනය වෙච්ච මට්ටමක් තමයි ප්‍රපංච කියලා කියන්නේ. අපිව වහයලා ගන්නවා, අපිව උඩුදුවනවා. නැත්නම් අපේ හිත අපිව නිකන් වහල් භාවයක යොදා ගන්නවා. අපිව සම්පූර්ණයෙන්ම වටවලල්ල එක්කගෙන යනවා. ඒ බඳු තත්ත්වයක් තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඒක හරිම වෙහෙසයි. ඉතින් ඒ ප්‍රපංච පොඩ පොඩ දුර වෙවි, අඩු වෙවි, ෂේ වෙවි යනවනම් අන්න මානසික සැහැල්ලුවක් තියෙනවා. මානසික සහනයක් තියෙනවා. සංස්කාරවල අඩුවීමක් තියෙනවා. හිත ඇතුලේ කතාවේ අඩුවීමක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු යම් අවස්ථාවක අපි සිත හිතුවිලි වලින් තොරව වගේ තියෙනවා. සමහරවිට සක්මනේදී ඔන්න අපි අවධානය යොමු කරගෙන යනවා. දැන් අවදත් අපි විස්තර කරා වගේ. හැබැයි ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනේටපත් වෙලා. මොකක්වත් නැහැ හිතුවිලි. නිකන් අවධානය විතරක් තියෙනවා. හුදෙක් අවධානය විතරක් තියෙනවා. ඉතින් ඒක තව ගැඹුරට ගියාම චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදී අර කයටත් අවධානයක් නැහැ. හිතෙත් සිතුවිල්ලක් මොකක්වත් නැහැ. හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. හිත සම්පූර්ණයෙන්ම తాවකාලිකව නිදහස් වෙලා. ඉතින් ඒ తත්වය යම් පමණකට අත්දැකලා තියෙනවා. ඒක හොඳයි. ඒක තව තව දියුණු කරන්න. ඒ తත්වය යම් අවස්ථාවකදී ළඟා වුණා නම් ඒක බහුලීකృత කරන්න උත්සාහවන්ත වෙන. ඒක ඉන්න පුළුවන් ද මට තව පොඩ්ඩක්. සහනශීලීව ඉන්න විතරයි තියෙන්නේ. සැහැල්ලුවෙන් සාමකාමීව තැම්පත්ව එතන වාසය කරන්න පුළුවන් ද කියලා බලන්න. හොඳයි.
ඊළඟ පැනේ ශ්‍රී ආශිර්වාද ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ ධර්ම ගැටළු කෙටියෙන් ඉදිරිපත්
කරන්න.
ඔව්. ඇහෙනවා. ඉතින් ඒක මේ එනකන් ඉන්න ඕනේ. අපි ඒක මේ එක පාඩම ගන්න බෑ. අපි පොඩ පොඩ නුවණ දියුණු කරගෙන විපස්සනා වඩ아가ගෙන යනකොට හිත දේවල් ඇසුරු කරන එක අඩු කරනවා. දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන නැඹුරුව තමයි දේවල් වැඩි වැඩියෙන් ඇසුරු කරනවා, මගේ කියා ගන්නවා, අල්ල බදා ගන්නවා, උපාදාන කරනවා. ඉතින් ඒ වගේ ඔක්කොම පටලව ගන්නවා. දැන් අපි සක්මන කරද්දී මේ පැටලෙවිලි ගතිය පොඩ පොඩ එන්න අඩු වෙනවා. අදත් මං විස්තර කරා වගේ තිබිච්ච පටලැවිලි අඩු කළා, අඩු පටලැවිල්ලක ඉන්නවා අපි. ලෝකේ ගැන, රට ගැන, මේ නගරේ ගැන, රැකියා ගැන, අඹදරුවන් ගැන, ගෙවල් දොරවල් ගැන, රැකී ආරක්ෂා ගැන, ඉතින් මේ ඔක්කොම ටික අයින් කළා ඔන්න මේ පාදයේ ස්පර්ශයත් එක්ක ඉන්නවා. ඉතින් එතකොට අර හිත සැහැල්ලුයි. කරන්න තියෙන වැඩ ටික අඩුයි. ඕක දැන් බල බලා යනකොට ඔතන නුවණක් දිනු වෙන්න ගන්නවා. අපි මේ ඒ තේරුම් ගත්ත ඒකාග්‍ර කරගත්ත හිතෙන් තව මේක ටිකක් විශ්ලේෂණය කරන්න කරන්න මෙතන එක්තරා අන්දමකින් විපස්සනාවක් විපස්සනා නුවණක් වැඩෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මෙයා අර අපිට පුළුවන් වෙන්නේ ඔටෝ පයිලට් දාගන්න. ඒ කියන්නේ දැන් නිකන් කය එයා විසින්ම ඇවිදිනවා. අපිට වැඩියට මොකක්වත් කරන්න දෙයක් නැහැ. දැන් අපි මෙහෙම කියමු. දැන් අපි ඉඳගෙන ආනාපාන සති භාවනාව වඩනවා නම් අපි බලෙන් හුස්ම ගන්න කියන එක වැරදි. අපි මේ හුස්ම පාලනය කරනවා කියන එක වැරදි. අපිට තියෙන්නේ කයට කැමති විදිහට හුස්ම ගන්න ඉඩ දීලා තමයි අපි පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නේ. ඒතකොට තියෙන එක්තරාන්දක මධ්‍යස්ත බවක් අපි ගාව තියෙන්නේ. බොහොම උපේක්ෂාවකින් මධ්‍යස්ත බවකින් අපි කයට ඒ වැඩේ කරගන්න ඉඩ දීලා අපි පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. කය තනියෙන් ඒ වැඩේ කරන්නේ. ඉතින් මෙතෙන්දිත් සක්මනේදිත් ඒ එක්තරා අවස්ථාවකදී අපිට මේක ගන්න පුළුවන්. කය එයා විසින්ම ඇවිදිනවා. අපි මුකුත් කරන දෙයක් නෙමෙයි වගේ යා නිකන් රොබෝ කෙනෙක් වගේ ඇවිදිනවා. අපිට තියෙන එතන දැනීම් ටික ගැන දැනුවත් වෙන්න. එතනට අවධානය යොමු කරමින් ඒ දැනීම් වලට මොකද්ද සිද්ධ වෙන්නේ? යා දැනීම් පිළිබඳ අධ්‍යයනයක් අපි කරමින් යනවා. කය යා විසින්ම ඇවිදිනවා. එයාට කැමති වේගයකින් යා ඇවිදිනවා. ඉතින් ඔතෙන්දී ඔටෝ පයිලට් දානවා කියලා ඉතින් අපි නිකන් වචනයක් පාවිච්චි කරනවා. ඒක ඉතින් හුඟක් මේ සීරියස් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ අර කය යාට පහසු සරල වෙහෙස නැති විදිහට යා ඇවිදිද්දි අපිට පුළුවන් අයිනට වෙලා පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න. හරියට නිකන් වාහනයක අපි යනකොට අපි පදවන්නේ නැත්තම් අපි ඉන්නේ පිටිපස්සේ සීට් එකේ නම් ඒතකොට ඩ්‍රයිවර් මහත්තයා වාහනේ අරගෙන යනවා. අපි හොඳට පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන වෙන දේ දිහා බලාගෙන යනවා. ඔන්න වගේ තත්ත්වයක්. දැන් ඕක තව දියුණු වුණාට පස්සේ තමයි අපි තුල ප්‍රඥාවක් වැඩෙන්නේ. අපි දැන් හොඳ මධ්‍යස්ථ අධ්‍යයනයක් මේ කරන්නේ. කයට ඇවිදින්න දීලා මේ කයේ සිදුවෙන පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරනවා. බොහොම නිශ්ශබ්ද මනසකින්, අපක්ෂපාතී මනසකින්, මධ්‍යස්ථ මනසකින්. එතකොට අන්නේ දියුණු වෙන අවබෝධය ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා අපි කියනවා. මොකද මේක ඇවිල්ලා පොතකින් ගත්ත ඥානයක් නෙමෙයි, අපි ආරෝපණය කරපු ඥානයක් නෙමෙයි, බණෙන් අහපු ඥානයක් නෙමෙයි. අපිම මේ අපි කියාගත්ත කය හොඳට යාට පහසුවෙන් වැඩ කරන්න දීලා අපි හොඳ ගැඹුරක ඉඳගෙන කරපු අධ්‍යයනයක්. නිහඬ අධ්‍යයනයක්. ඒ ලැබෙන අවබෝධයෙන් තමයි පොඩ පොඩ හිත අනිශ්චිත වෙන්න ගන්නෙ. එයා තුල ඒ අවබෝධය ගොඩනැගෙනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා හිත තුල නිබ්බිදාවක් පහළනවා කියන එක මේ අමුතුවෙන් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ධර්මතාවක්. දැන් උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ චේතනාකරණීය සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යථා භූත ඥාන දසනං නිබ්බිදත්තාය. යථා භූත ඥාන දර්ශනයක් යම්ස කෙනෙක්ගේ හිතේ ගොඩනැගුණා නම් ඇත්ත ඇත්තටින් තේරුණා නම් එතන නිබ්බිදාවක් පහළනවා කියන එක, එතන විරාගයක් පහළනවා කියන එක, හිත මේ අල්ලගෙන තිබිච්ච උපාදාන කරගෙන තිබිච්ච දේවල් අතහරිනවා කියන එක ඒකයිලා මේ ධර්මතාවක්. ඒකයිලා අපි එතෙන්ට චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් මගේ හිත අනිශ්චිත වේවා, දැන් ඉතින් මේ ටික අතහරීවා කියලා එහෙම චේතනාවක්වත් පහළ කරගන්න අවශ්‍ය නැහැය. ඒක සිද්ධ වෙනවය. ඒ අවබෝධය ගොඩනැගෙනකොට, ප්‍රඥාව වැඩෙනකොට, විපස්සනා නුවණ දියුණු වෙනකොට අතහැරීම කියන එක, අනිශ්චිත වීම කියන එක ඉබේ සිද්ධ වෙනවා. ධර්මතාවක් වශයෙන් සිද්ධ වෙනවා. හොඳයි. හරි. ඔව්. යන විදිහේ වැරද්දක් නැහැ.
ඊළඟ දහම් ගැටලුව බන්ධ ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
හොඳයි.
ස්වාමීන් වහන්ස, මේ දැන් මට පොඩ්ඩක් දැන් තව දෙයක් පැහැදිලි කරගන්න. දැන් අපි මතකය කියලා ස්වභාවයක් දෙයක් තියෙනවනේ. අපි සම්මුති ලෝකේ ජීවත් වෙනකොට දැන් මම අත්දකින්නවා දැන් නිතර නිතර පාවිච්චි නොකරන නම්, ඒ කියන්නේ පුද්ගලයාම අමතක වීමක් නෙමෙයි, නමුත් යම් අවස්ථාවක අවශ්‍ය නම් නම මතක් කරගන්න ගියාම ඒ නම මතක් කරගැනීමේ අපහසුතාවයක් වගේ තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ ආකාරයට දැන් අපි සංඥා තියෙන දේවල් ඒවා අභිසංකරණය කිරීමක් හෝ මොකුත් නොකර මේ ආකාරයට ප්‍රතිපදාව කරගෙන යනකොට, එතකොට ඒ සම්මුති ලෝකේ අපි නිතර නිතර භාවිතා කරන දේවල් වලට අදාළ සංඥා නාම එහෙම කම, ඒ කියන්නේ මතකය කියන්නේ එතකොට විඥාන ස්වરૂපයක් නම්, එතකොට ඒක එහෙම නැතිවී යාව ස්වාභාවිකද ස්වාමීන් වහන්සේ?
ඒක ස්වාභාවිකයි කියන තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා දැන් වෙලා තියෙන උතෙන්දී පොඩ්ඩක් හිත gediya පිටින්ම අතහැරලා දානවා. සමහර ලාවට ඉතින් ඒ gediye අපිට උමනා කැලිටිහිකුත් තියෙනවා. එතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. එතන තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන්නේ. හිත සම්පූර්ණයෙන්ම ওই ටික අතහැර යන්න ගියාම සමහරවිට ඔය අතරේ තියෙන්න පුළුවන් අපිට ටිකක් මතක තබා ගත යුතුව තිබිච්ච යම් කරුණු කාරණා නම් ගම් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් හිත ඒ ටිකත් අත්හැරලා දාලා. ඉතින් අන්න ඒ වගේ චූටි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ කියන්නේ අපිට යැපෙන්න පුළුවන්. නමුත් අර නිතර නිතර හිත මතක් කර කර නැවත නැවත මතකයේ උඩට ගත්තේ නැති දේවල් එහෙම්ම හැරිලා යනවා. ඉතින් එතකොට අර නම් ගම් ටිකක් අමතක වෙනවා. එහෙම අමතක වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ තුළ හිතේ යම් සහනයක් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මතකයන් කියන ඒවා සමහර වෙලාවට අපිට වද දෙන මතකයන් තියෙනවානේ. දැන් අපි පශ්චාත්තාප වෙන දේවල්, අපේ අතින් වෙච්ච වැරදි, ඒ වගේ ඉතින් හුඟක් සිද්ධි තියෙනවා මතකයි. හැබැයි මතකයේ අවිස්සීම තුළ හිත පෑරෙනවා. ඒ වගේ දේවල් හුඟක් අඩු වෙනවා දැන්. දැන් ශෝක කිරීම, හඬා වැළපීම ඒවා අඩු වෙනවා කියලා කියන්නේ ඔය අනවශ්‍ය මතකයන්වත් හිතට එන්නේ නැහැ. හිතේ යම් නැඹුරුවක් තියෙනවා නිකන් ටිකක් හුදෙකලාව ඉන්න. හිතේ යම් නැඹුරුවක් තියෙනවා බොහොම සහනශීලීව වාසය කරන්න. මේ මතක වලින් වද දෙමින් වාසය කරන්න එයාට දැන් උවමනාවක් නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේදී අපිට නිකන් දැනෙන්න පුළුවන් මාත්‍ය කියන එක සම්පූර්ණ ඇත්ත. අර සමහර විට ප්‍රයෝජනවත් නම් ගම් ටිකකුත් මේ අතරේ අපිට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. මතක් කරගන්න ගියාම චුට්ටක් වෙහෙසක් තියෙනවා, ටක් ගාලා මතකෙට එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඉතින් දැකලා පුරුදු බව තේරෙනවා. ඔව් දැකලා පුරුදු බව තේරෙන හැබැයි නම මතක නැහැ. මොකද්ද ඔයාගේ නම කියලා නිකන් චුට්ටක් මතක් කරලා ගන්න ඕනේ, චුට්ටක් අවුස්සලා ගන්න ඕනේ. මේ නම මතක නැහැ.
එහෙමයි සාමාන්‍යයෙන්. එතකොට ඒක ස්වාභාවිකයි.
ඒක ස්වාභාවිකයි.
එතකොට ඒ වගේ එතකොට දැන් අපි සම්මුති ලෝකය එක්ක ඇසුරු කරනකොට අපිට ඉතින් යම් කිසි දෙයක් මතක තබා ගත යුතු නම් අපි එතකොට මේ භාවනාව බහුලීකృత කරනවා වගේ ඒවා නිතර නිතර ආපහු මතක් කරගනිමු. يعني ඒක ඇසුරු කිරීමක් කළ යුතුයි.
ඔව් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දෙපැත්ත එකතකින් සමබර කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මම මේ මතක තබා ගන්නා දේවල් මට ප්‍රයෝජනවත් නම්, ඒකෙන් මට යහපතක් සිද්ධ වෙනවා නම්, ඉතින් ඒක මතක තබා ගන්න උත්සාහයක් දරුවට වරදක් නැහැ. හැබැයි මගේ මනසේ හැකියාව තියෙන්න ඕනේ මට ඌමනා නැති වෙලාවට නැවතත් හිත අනිශ්චිතව පවත්වන්න. නැවතත් හිත ශුන්්‍යත අනිමිත්ත බත්තමක පවත්වන්න. මේක එතන මොකක්වත් නිමිති නැහැ. මතක ඇවිල්ලා මට වද දෙන්නේ නැහැ. අර දැන් අපිට වෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සර ඒ කියන්නේ මතක අපිට ඌමනා වුණත් අමතක කරන්න බෑ කියලා කියන්නේ ඔය සින්දු හිටන් තියෙන්නේ. ඔයාව මට අමතක කරන්න ඕනේ, තාම් බෑනේ මට ඔයාව අමතක කරගන්න කියලා. ඉතින් එහෙම එකක් වෙන්න බෑ. මතකය ඇවිල්ලා වද දෙන්න බෑ. මතකය යන්න ඕනේ අපේ පාලනේ යටතේ. උමනා වෙලාවට මතක් කරගන්නවා. උමනා වෙලා උමනා නැති වෙලාවට ඔක්කොම ටික පැත්තකින් තියෙනවා. ආයෙත් මනස බොහොම සැහැල්ලුවෙන්, සංසිඳීමෙන්, නිදහස්ව පැහැදිලිව තියාගෙන ඉන්නවා. තවත් පැත්තකින් කියන්න පුළුවන්. දැන් ඇත්තටම දැන් අතීත කාලෙදී ඔය ධර්මය මතක තබාගෙන තියෙනෙත් ඔය වගේ තමයි. මොකද දැන් ඒ කාලේ පොත්පත්වත් ඉන්ටර්නෙට්වත් නොයි මොකක්වත් තිබිලා නැහනේ. ඉතින් ඒ නිසා මුඛ પરම්පරාගතව මතක ශක්තිය උපයෝගී කරගෙන තමයි ධර්මය ඇවිල්ලා තියෙන්නේ પરම්පරාවෙන් પરම්පරාවට. ඉතින් එතකොට ඒ උන්වහන්සේලා ඔය සජ්ජායනා කිරීම තුලින් නැවත නැවත ඒවා මතක් ස්මරණය කිරීම තුලින් තමයි ඒවා මතකේ රඳවගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ අර පරියත්ති පැත්ත. පරියත්තිය ආරක්ෂා කිරීම සඳහා ධර්මයේ ඒ ව්‍යාකරණය වෙන්න පුළුවන් සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ඔය ආදි වශයෙන් ඒ ප්‍රධාන කරන ඒ තොරතුරු ටික මතක තබා ගැනීම සඳහා මතක ශක්තිය වර්ධනය කරගෙන ඒවා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි එතන පොඩි අවාසියකුත් තියෙනවා. මතකේ ඇවිල්ලා ඉන්න ධර්ම විතර්ක පවත්වනවා. දැන් හිත සංසිඳුණාට පස්සේ මේ ධර්මය හා සම්බන්ධ විතර්ක මතුවෙනවා. ඒවා එහෙමත් විස්තර කරන ඔය පන්සු දෝවක සූත්‍රයේදී එහෙම හිත හොඳට තැම්පත් වෙනවා. හැබැයි තැම්පත් වුණාම මෙන්න හෝගාලා ධර්මයට අදාළ කරුණු ගොඩාක් ඔන්න ඉස්සරහට එන්න ගන්නවා. ඉතින් ඒකත් සමහරවිට හිතට නිකන් පීඩාකාරී වෙනවා. ඒතට ඒවත් එහෙනම් සමනය කරන්න ඕනේ. ඒ නිසා මෙතෙන්දී අපි අවස්ථානුකූලව ප්‍රයෝජනෙ සලකලා ඒ කටයුත්ත කරන එක තමයි කරන්න වෙන්නේ.
කියන එක ස්වාමීන් වහන්සේ එතකොට අපි අසුරු කරන සංඥා ස්වરૂපයට තුල මම රහිත විඥාන ස්වභාවයක් එතකොට ඉතුරු වෙන්නේ.
එහෙම කියන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ දැන් මතකය කියන එකේ මතකය ඇවිස්සීම තුල මමෙක් ඉස්මතු වෙන්න පුළුවන්. හොඳ සංඥානේ. ඒවට මම කියා ගන්න පුළුවන්. එතෙන්දි පරිසං වෙන්න ඕනේ. ඉතින් ඒකට මම නොකිය ඉන්න. දැන් හිතන්න. ඔව්. ඔව්. දැන් ඒක
මම අයින් වෙච්ච විඥාන ස්වභාවයක්.
විඥාන ස්වභාවයක් එනවා නම් එහෙමනම් හොඳයි. එහෙමනම් ඒ තුලින් මට කෙලස් වැඩෙන්නේ නැහැ. හැබැයි මම ඔක්කොම ටික මතක තියාගෙන මතක් වෙන වාරයක් පාසා ඔක්කොම ඒවා මේ ඇවිල්ලා මගේ අහවල් දේ, මේ ඇවිල්ලා මගේ පුංචි කාලේ, මේ ඇවිල්ලා මගේ පාසල් කාලේ, මේ ඇවිල්ලා මගේ විශ්වවිද්‍යාල ජීවිතේ, මේ ඇවිල්ලා මේ අහවල් තැන, එහෙම කී කිය අපි ඔක්කොම මතකයන්ට මාව ආරෝඪ කරන්න ගත්තොත් සක්කාය දිට්ඨිය පෝෂණය වීමක් තමයි වෙන්නේ. ඔව්.
පැහැදිලි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
වාසනාවෙන් දුක් වනිරෝධ බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. හොඳයි. ධර්මවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව සාද්‍යා මිරිහාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට මේ දැන් ඔබ වහන්සේ අදත් සඳහන් කරා මීට ඉස්සර දවසත් මම හිතන්නේ ගෞරවණීය කමතහන් ගන්න කොට සඳහන් කරනවා. මට මීට මේ ඉස්සර මාස අවුරුදු 9 මම ගොඩක් පරණදී ආනාපාන සති භාවනාව උත්තරේ මට විපස්සනාවක් ගැන මම ඒක අද දන්නේ නැහැ. මට එතකොට අර බිම අංශු අංශු වෙනවා, මේ විසිරි විසිරි යනවා, බිත්ති වෙනවා, ඒක මම දැක්කා. දැන් වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අර හැමලේම ස්පන්දනය වෙන එක තමයි තියෙන්නේ. මට දැන් ඒක නම් මට අත්දකින්න උනේ නැහැ. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් මම ඒක දැකලා තියෙනවා. දැන් ඉතින් ආය ඒක අමුතු වෙන්නේ එහෙම ඕනේද කියන එක. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මම ටයිම් ෆ්‍රේම් එකට යන්නේ නැතුව සක්මන් භාවනාවේ මට මහන්සි වුණාම මම පරයන්කිට යනවා. ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ඒක මේ ඔබ වහන්සේගෙන් දැනගන්නයි කතා කරන්නේ.
ඔව්. මෑනියෝන්ගේ උපකල්පනය නිවැරදි. ආයෙත් ගිහිල්ලා අර විදිහට අපි මේ දේවල් බලන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කාලේ ඒක දැක්කා. නමුත් අපිට ඒකේ ඒ තරම් වටිනකමක් හෝ ගැඹුරක් හෝ තේරුනේ නැහැ. නමුත් දැන් ඉතින් අපි ඊට වඩා වෙන පැතිවලින් දිනුන වෙලා තියෙනවානේ. දැන් භෞතික පැත්තකින් යනවා වගේ නෙමෙයි. දැන් අපි මානසික පැත්තකින් හිත අධ්‍යයනය කළා, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් තුලින් අපි යම් අවබෝධයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ආයෙත් අපි ගිහිල්ලා අර මේ කායනුපස්සනාවේ ඒ තියෙන කුඩා කුඩා දේවල් බැල බලා සිටිය යුතුයි කියලා එහෙම අත්‍යවශ්‍ය බවක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද ඇහුවේ?
දැන් සම්මාස මම ඉස්සර නම් හරියට කීප පාරක් කරනවා සක්මන් භාවනාව ටයිම් පස්සේ පරයන්කට යනවා එහෙමනි කරේ. එහෙම දැන් ටයිම් ෆ්‍රේම් එකට යන්නේ
අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒකත් අවශ්‍යතාවයක් නැහැ.
ඇති වෙනකොට මේ පරයන්කට යනවා සල්.
ඒක ගැටලු. ඔව් ඒකත් ගැටලුවක් නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි මුලදී ඇත්තටම අපි අපේ භාවනාව මෙහෙවනවා. අපි ෂෙඩියුල් එකක් හදාගෙන අහවල් වෙලාවට ඉඳ ගන්න ඕනේ, අහවල් වෙලාවට ඇවිදින්න ඕනේ, එහෙම කියලා ටිකක් අර මෙහෙවන ගතිය, භාවනා කරන ගතිය තමයි තියෙන්නේ. මේ පස්සේ පස්සේ අපි පොඩ පොඩ මේ දේවල් ඉගෙන ගන්නකොට අපිට මේ කුසලතාවයන් අපි තුල වැඩෙනකොට අපිට තේරෙනවා මේක වැඩෙන හැටි. කොහොමද දැන් හිත හැසිරෙන්නේ? කොයි වෙලාවද හිත ප්‍රමාණවත් කියලා තේරෙන්නේ? කොයි වෙලාවද එයාගේ හිතේ යම් සමාධි මට්ටමක් ගොඩනැගිලා තියෙන්නේ? කොයි වෙලාවද මේක අවසන් වෙන්නේ? ඒ වකවානුව ඒ session එක ඉවර වෙන්නේ කොයි වෙලාවද? කියලා නිකන් Tamanට හැඟීමක් එන්න, තේරීමක් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ආයෙත් නිකන් අපිව අනවශ්‍ය විදිහට තල්ලු කරගෙන දත් මිටි කාගෙන ගිහිල්ලා තේරුමක් නැහැ. ඒ වෙලාවේ තියෙන්නේ වුන් දැන් මං අවසන් කරා, දැන් සක්මන් කළා ඇති. දැන් මං යනවා පරයන්කේට. දැන් මං ඉඳගෙන හිටියා ඇති. දැන් මං යනවා මේ සක්මනට කියලා එහෙම අර සාධීනව තමන්ගේ හිත දිහා බලලා තීරණයක් ගන්න එක වඩා නිවැරදි, වඩාම ටිකක් පරිණත මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම මේ මහා ශුන්්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරනවා කියන්නේ දැන් උන්වහන්සේ කියන ඔන්න දැන් කෙනෙක් යෝගාචරයේ සක්මන් කර කර ඉන්නවා, ඒ කටයුත්තේ නිරත වෙනවා. එතකොට එයාට තේරෙනවා දැන් මං දැන් ඇති මේක කරා, දැන් යන්න ඕනේ පරයන්කේට. මේක කර කර ඉඳන් එයාට තේරෙනවා දැන් මං ගිහිල්ලා ටිකක් කතා බහ කරන්න ඕනේ. ඉතින් ඒ දවසේ කියලා කතා බහ කරනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේක මේ કૃතිම භවෙන් ඈත් වෙලා දැන් මේක බොහොම ජීවිතේට නිකන් සම්බන්ධ වෙච්ච ගතියක්. ජීවිතේම භාවනාවක් වෙච්ච ගතියක් තමයි බුදුරජාණන් වහන්සේ ලස්සනට ඔය මහා ශුන්්‍යත සූත්‍රයේදී පෙළගස්වන්නේ.
ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරමි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂි වාණ්‍ය ආරච්චි ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
සමිනවාස මට මේ ශුන්්‍යතාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමිනවාස අපි යම් මට්ටමක ශුන්්‍යතාවයක් අත්විඳිනවා නම්, මම කියන්නේ සම්පූර්ණ ශුන්්‍යතාවය නෙමෙයි, මේකට හිත ඇලීමක් ඇති වෙන්න පුළුවන්ද ස්වාමිනවාස?
ඇලවීමක් ඇති වෙන්න පුළුවන්.
දැන් උදාහරණයක් විදිහට කිව්වොත්, දැන් ගොඩාක් වැඩ කටයුතු තියෙනවා කරන්න. හැබැයි අර දැන් මේකට ඇලිලා තියෙන හින්දා එක වෙලාවකට එක දෙයක් වගේ තමයි කරන්න පුළුවන් එක. ඒ අර ගොඩාක් ඕනුවට දාගෙන ඉස්සර කළා වගේ මේ ප්‍රොසෙස් කරන්න බෑ ගොඩාක්.
එතන නම් වැරද්දක් නැහැ. එතන නම් වැරද්දක් නැහැ. ඒක වඩා හොඳයි. ඒ කියන්නේ දැන් අපි කරන දේ නිවැරදිව කරනවා. කරන දේ මුළු හදින් කරනවා. মালටි ටාස්කින් කරන්න යන්නේ නැහැ. දැන් අතන අපිට වෙලා තියෙන්නේ মালටි ටාස්කින් කියන එකනේ. අපි වැඩ කීපයක් එක වෙලාවෙදි කරන්න යනවා. ඉතින් ඒක ඇත්තටම මනසට හානිකරයි, මේ මොළේට හානිකරයි කියලා දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මොළේ ස්විච් වීමක් වෙන්න අවශ්‍යයි වැඩෙන් වැඩේට. ඉතින් මේ ස්විච් වීම නිතර වෙනකොට ඒක මානසික වෙහෙසක්. එතකොට එක වැඩකටවත් පූර්ණ අවධානයක් යොමු වෙන්නේ නැහැ. අපි හැම කෑල්ලම පොඩ කර යනවා. එතකොට අර මනස හරි ඉක්මන් මේ මොලේ යම් යම් මේ ප්‍රදේශ ඉක්මනට ස්විච් වීමක් සිද්ධ වෙන්නේ. මාරු වීමක් සිද්ධ වෙන්නේ. ඒක හානිකරයි කියලා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. නමුත් අනුමත කරන්නේ ඒක නෙමෙයි. යම්සේ තෝරගත්ත වැඩේ පූර්ණ අවධානයකින් කරනවා. එතකොට අන්න ඒ වැඩේට අදාළ යම්කිසි මොලේ තියෙන ප්‍රදේශයක් හොඳට උත්තේජනය වෙලා ඒ වැඩේ සාර්ථකව කරනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ වැඩේට යන්න පුළුවන්. ඒක යම්සේ අපිටම ප්‍රමාණවත් විදිහකට ඒක ගැඹුරකට ගියා, ඒක යම් පමණ කාල පරිච්ඡේදයක් අපි ගත කළා. ඊට පස්සේ ඔන්න ඊළඟ වැඩේට යනවා. ඊට පස්සේ ඒකට පූර්ණ අවධානයක් යොමු කරනවා. ඉතින් මේ තුල කාර්යක්ෂමතාවය වැඩි වෙන බව හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ පැත්ත නිවැරදි. අපි තෝරගත්ත යම්සි වැඩක් සැහැල්ලුවෙන් ඒකෙන් ආතතියක් ගොඩනගා ගන්න නැතුව කරනවා කියන එක නිවැරදි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක ශුන්්‍යතාවයට උනත් ඇලෙන්න නම් පුළුවන්. ඒකත් සාකච්ඡා කරලා තිනවා ඔය ආනන්ද සප්පාය සූත්‍රයේදී. එහෙම දැන් ඒ අපි සමහර කෙනෙක් අර මේක පාවිච්චි කරලා කෙලස් දුරු කරගන්න මේකට උනන්දු වෙනවා වෙනුවට අර සමාධියට ලොල් වෙලා සමාධිය අස්සට වෙලා ඉන්න පුළුවන් ඒ බඳු ඇලීමක් මේකට ඇති වෙන්න පුළුවන්. ඒක හානි කරයි කියලත් මේක සුදුසු නැහැ කියන එකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හොඳයි. හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හිත කියන එකට සිතුවිලි අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න, අනවශ්‍ය වෙලාවට අයින් කරලා ගන්න. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ධම්මිකා ජයපුරේ ඉදිරිපත් කරන්න පුළුවන්.
ඇහෙනවද ස්වාමීන් වහන්ස?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. මම පොන්චි ප්‍රශ්නයක් අහන්න ගත්ත ස්වාමීන් වහන්ස. මම මේ හෙමින් මේ සක්මන් භාවනාව කරගෙන යනවා. ඒ කරගෙන යනකොට මේ ටිකක් මේ ඒකාකාරී ගතියකුත් දැනෙනවා. ඉස්තර වගේ ගොඩාක් දේවල් දැනෙන්නේ නැහැ. මේ සිංදු ගතිය, තද ගතිය, සීතල ගතිය විතරයි වගේ දැනෙන්නේ. ඒත් මම වීරෙන් මේ ඒකාකාරීකව තිබුණත් මේ ක්‍රමයෙන් සක්මන් භාවනාව වඩනවා. අද ඔබ වහන්සේ අර කියපු දෙකින් මට නිකමට හිතුණා සක්මන් කරද්දී දැනෙන දේ ගැන හිත යොමු කරගෙන යනවද, නැත්නම් සක්මනේදී අපි මොනවද දැනෙන්නේ කියලා විමර්ශනය කරමින් යන්න ඕනේද කියලා සෞනාසිතේ මේ
පහදලා දෙන්න. ඔව්, ඒකේ අවස්ථා දෙකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මුලදී එකපාරට විමර්ශනය කරන්න ගියොත් අමාරුයි. මොකද හිත තාමත් අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා, පේන දේවල් වලට දුවනවා, ඇහෙන දේවල් වලට දුවනවා. හිත තාම නිකන් පැනපැනනේ යන්නේ. ඉතින් ඒ බඳු පැනපැන යන හිතකින් කිසිය ඒකාග්‍රතාවයක් නැති හිතකින් ඔය විමර්ශනය කරන්න අමාරුයි. ඒ නිසා අපි මුලින් කරන්නේ චුට්ටක් මෙයාව හුරු කරලා ගන්නවා. ටිකක් යටිපතුලට විතරක් මෙයාව සීමා කරගන්න හදනවා. කයට සීමා කරගන්න හදනවා, කයෙන් පස්සේ අටිපතුලට සීමා කරගන්න හදනවා. පියවර පහක් නෙමෙයි 10ක් මේක ඒකෙම ඉන්න හදා ගන්නවා. ඊනට තවත් එහාට ගිහලා මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම ඒකෙම ඉන්න මෙයාව හදා ගන්නවා. අන්න ඒ වගේ මේ කුසලතාවයේ යම් පමණකට අපි වර්ධනය කරගන්නවා. එහෙම වර්ධනය කරගත්තට පස්සේ අන්න අපි විවර්ෂණය කරනවා. ඒක වඩා පහසුයි. නැත්තම් වෙන වචන වලින් කියනවා නම් මුලින් අපි සතිය දියුණු කරනවා. සතිය දියුණු වුණාට පස්සේ අපි සති සම්පජඤ්ඤයට දියුණු කරනවා.
ස්වාමීන්
වහන්සේ අදුර
අපි දැනෙන දේවල් ගැන
ඉමර්ෂණයෙන් මේ සක්මන් භාවනාවේ යෙදෙන්න ඕනේ නේද? යෙදෙන්න ඕනේ දෙවනි පියවර වශයෙන්. දැන් මේක මේකදී ඇතම් කෙනෙකුට මේක මේ විදිහටම කළ යුතුයි කියලා කියන්න බෑ. ඇතම් කෙනෙකුට මේ කුසලතාවය දැනටමත් තියෙනවා නම් මෙනෙහි කිරීමක් නැතුව වුණත් ඒගොල්ලන්ගේ හිත හොඳට මේ අරමුණේ හොඳට নিমগ্ন වෙලා ඉන්නවා නම් එතෙන්දී ටක් ගාලා මේක පටන් ගත්ත කියලා වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න අපි මේ අධ්‍යයනය පටන් ගත්තා. සූක්ෂමව විමර්ශනය කරන්න පටන් ගත්තා. හිතත් ඒකට කැමති. හිතත් ඒ වැඩේ හොඳට කරගෙන යනවා. එහෙමනම් ඉතින් දිගට කරගෙන යන්න. ආයෙත් ආපස්සට එන්න අවශ්‍ය නැහැ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒකාකාරීකම වගේ එකෙ මිදෙන්න මට හිතෙනවා තව මොනවද දැනෙන්නේ කියලා.
බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ උනන්දුව ඒ කුතුහලය අවශ්‍යයි. ඇත්තටම දැන් පුංචි දරුවන්ගේ තියෙන්නේ ඒකනේ. දැන් පුංචි දරුවෙකුට සෙල්ලම් බඩුවක් දුන්නාම නැත්නම් මොකක් හරි වැඩක් දුන්නාම සමහරට එයා ඒක කළා නැති වැඩක් නම් එයා අත්දැකලා නැති දෙයක් නම් එයාගේ හිතේ තියෙන පුංචි කුතුහලයක්. මෙතන මොකද්ද වෙන්නේ? මේක මොකද්ද? මේක සෙල්ලම් බඩුවක්ද? මේක කන දෙනයක්ද? එහෙම කියලා එයාගේ හිතේ අර පුංචි කුතුහලය නිසා එයා ඒක තුල හොඳට নিমগ্ন වෙනවා. අන්නේ මේ බඳු මානසිකත්වයක් අපිටත් මෙතෙන්දී ප්‍රයෝජනවත්. හොඳට දැන් සිත අරමුණේ මේ ඉන්නවා. දැන් අපි යාගින් වැඩේ ගන්නවා. දැන් බලන්න උතන තව මොනවද තියෙන්නේ කියලා. මට තාම ප්‍රකට නොවෙච්ච දේවල් තව මොනවද ප්‍රකට කරගන්න තියෙන්නේ කියලා අපි පොඩි උනන්දු කිරීමක් කරනවා. කිසිම වරදක් නැහැ. ඔව්.
හොඳයි.
පෙරවන් සන්න.
ඊළඟ දහම් ගැටලුව බුද්ධි ධන වීරටි ත්‍රිපස් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස දැන් ඔය විවේකයකට ශුන්‍යතාවයකට ප්‍රියකරන කෙනෙක් දැන් ගිහි ජීවිතයේ ඉන්නකොට ගොඩක් වෙලාවට අපිට එහෙම ලැබෙන්නේ නැහැනේ. එතකොට ස්වාමීන් වහන්ස යා තුල ඔය මේ කම්පා නොවීමේ ගුණය එක වැඩෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස අපිට?
ඒක ඉතින් මේ කටු හරහා ගිහිල්ලාම තමයි වැඩෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න දැන් අපිට ගිහි පැවිදි ભેදයක් නැහැ. කොහොමත් ඉතින් තියෙනවනේ මේ එක්තරා අන්දමක ප්‍රශ්න. කොහොමත් ඉතින් අපේ ජීවිතේ එක එක දුක්ඛම් කටළු එනවා. ඉතින් එතකොට කොහොමද මේ දුක්ඛම් කටළු හරහා යන්නේ මේ හිතේ ආතතියක් ගොඩනගා ගන්න නැතුව? දුක්ඛම් කටළු එනවා, ඒක වළක්වන්න බෑ. ඒ එනකොට අපි කොහොමද මේ දියුණු කරගත්ත කුසලතාවයන් ඒකට යොදන්නේ? හිතන්න දැන් සතිපට්ඨානයේ වඩද්දී අපිට ලැබෙන එක ආනිසංසයක් තමයි අපි ප්‍රශ්නය ඇතුලේ ගිහිල්ලා රිංගගෙන ඒකෙන් වෙහෙසටපත් වෙනවා වෙනුවට ප්‍රශ්නෙන් බැහැර වෙලා ඒක දිහා බලන්න පුළුවන් ගතිය. දැන් අපි සක්මන් කරනවා, කයට සක්මන් කරන්න දීලා අපි පැත්තකින් ඉඳන් බලනවා. ආනාපාන සතියේ වඩනවා, කයට හුස්ම ගන්න දීලා අපි පැත්තකින් ඉඳන් බලනවා. එතකොට මෙන්න මේ කුසලතාවය දෙයින් අයින් වෙලා අත්දැකීමෙන් අයින් වෙලා අත්දැකීම දිහා මධ්‍යස්තව බලන ඒ හැකියාව අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. දැන් ඒතර ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නය තුල බොහොම නිකන් ව්‍යාකූලත්වයකටපත් වෙලා ඒකෙන් වෙහෙසකටපත් වෙලා බලනව වෙනුවට ප්‍රශ්نين අයින් වෙලා ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් ගතියක්. එතකොට ප්‍රශ්නයේ තියෙන විවිධ පැතිකඩ බලන්න පුළුවන්, විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. එයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්, මෙයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්, පුළුල් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්. අන්න ඒ වගේ නිකන් අර පැති රාශියකින් ඒක දිහා මැදිස්තව අපක්ෂපාතීව බලන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඉතින් එතකොට අන්න අපිට කියන්න පුළුවන් අපි මේ දියුණු කරන සතිපට්ඨානය අපි අපේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. අපි ඒක නිකාම් භාවනාවක් කියලා පැත්තකට දාලා නැහැ. මේවා තනිකර ප්‍රායෝගික දේවල්. මානසිකව අපිට මේක තුලින් ලැබිච්ච ලොකු අනුග්‍රහයක් තියෙනවා කියලා. ඉතින් ඒ එන ප්‍රශ්න වලින්ම තමයි අපි ශක්තිමත් වෙන්න තියෙන්නේ. දැන් භාවනාව තුළමත් ඒක සිද්ධ වෙනවා. හිතන්න අද හොඳට භාවනා කරා කියලා ඔන්න සතුටින් ඉන්නවා. හැබැයි හෙට ඔන්න භවනා කරගන්න වෙන්නේ. එක්කෝ භවනා කරද්දි කවුරු හරි ඇවිල්ලා කතා කරනවා, එහෙම නැත්නම් ඔක්කොම ටිකක් අවුල් වෙලා යනවා, ඔක්කොම නිකන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ආයෙත් ඔන්න අනිද්දා ඔන්න ටිකක් කායි හරියනවා. ඔන්න ඒ වගේ භාවනාව තුලින්මත් අපිට උඩ යට යෑම සිද්ධ වෙනවා. ලාභාලාභ සිද්ධ වෙනවා. ඉතින් ඒකම තමයි පාඩම වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මංගල කාරණාවල අන්තිම හරියේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ඉතින් ඒ නිසා අපි මේ නිකාම් භාවනා කරනවා කියලා සමාධියක හිටීම තුළ නෙමෙයි අපි තුළ පරිණත බවක් ඇති වෙන්නේ. මේ ලෝකේ අපේ ජීවිතයට මුහුණ දෙද්දී පුළුවන් ද මේව හරහා යන්න, පුළුවන් ද අපිට අකම්පිත හිතක් හදාගන්න. ඉතින් ඒක භාවනාවෙනුත් ඒකට සෑහෙන රුකුලක් හම්බ වෙනවා. ඊළඟට අපි තුල දියුණු වෙන විපස්සනා නුවණකින් මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයක්, මෙතන තියෙන දුක්ඛ ස්වභාවයක්, මේක මගේ පාලණයෙන් තොරය, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක් කියලා ඒ තියෙන ගැඹුරේ තියෙන ප්‍රඥාවෙනුත් මේකට ලොකු අනුග්‍රහයක් හම්බ වෙනවා. ඊට අමතරව අපි සතිමත් බව දියුණු කිරීම තුලින් ඒ අපි වැටුණත් ඉක්මනට ආපහු නැගිටින්න පුළුවන් ගතියකුත් අපි තුල ගොඩ නැගෙනවා. හරි හරි. දැන් ඒක තමයි. ඒක ඉතින් අපි පොඩ්ඩක් ඉතින් බැලන්ස් කරන්න වෙනවා. අනිවාර්යයෙන් බැලන්ස් කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට යම්කිසි යුතුයකම් ප්‍රමාණයකුත් තියෙනවානේ. අපේ දරුවෝ වෙනුවෙන් වෙන්න පුළුවන්, ගුරුවරු වෙනුවෙන් වෙන්න පුළුවන්, අම්මලා තාත්තලා වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට පුළුවන් ද ප්‍රසන්න මනසකින් ඒ කටයුත්ත කරන්න. අපි ඒක ගැටෙන්නේ නැතුව මේ මොන වදයක්ද කියලා හිතන්නේ නැතිව අපිට පුළුවන් නම් එතෙන්දිත් මානසිකව අපේ සමබරතාවය පවත්වා ගනිමින් ඒ කටයුත්තේ නිරත වෙන්න, ඒක තමයි දක්ෂතාවය. නෑ ඒවා හැදේවි හැබැයි එකපාරට ඉතින් කවුරුත් සවර සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් මම මේ ලොකුවට කිව්වට ඉතින් මේ 100%ක් මේවා ඔක්කොම ආගාවත් නැහැ. ටික ටික ඉතින් අපි ඔක්කොම දිනු වෙන්න තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්ලා දීලා තියෙනවා. මේ ජීවිතයේදී අපිට අත්දකින්න වෙන විවිධාකාර හැලහැප්පීම් තුලින් අපි එක්තරා අන්දමක පරිණත වීමක්, පන්නරයක් ලබා ගැනීමක්, ඒ වැඩි කොහොමද මීට වඩා සාර්ථකව හිතේ ආතතියක් ගොඩනගා ගන්න නැතිව කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් තේරුම් ගැනීමක්, ඒ වගේ ඉතින් අපි අපිට පෞද්ගලිකවම ඒවා හොයලා බලන්න වෙනවා නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි ආයතනික රැකියාව කරනකොට අපි දේවල් මතක තියාගන්නවානේ.
ඔව්.
ඒ තියාගන්න දේවල් ඇත්තටම අපිට අදාළ නැති දේවල් නෙවෙයි. ඒක මතක තියාගැනීමෙන් මේ භාවනා අපිට
හරි. නෑ ඒක තමයි. ඒක මතක තියාගන්න එක මේ අවශ්‍ය ටික ඉතින් මතකයට යාවි කියලා තමයි යන්න තියෙන්නේ. දැන් ඉස්සර නම් හිතන්න අපි පාඩම් කරනවා කියලා ඉස්කෝලේ යනකොට ඔන්න ඉතින් මතක තියාගන්න සෑහෙන උත්සාහයක් දරනවා. ඉතින් අර ඒ වගේ දෙයක් දැන් ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද හිත එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ මේ ටික ඔළුවේ පුරව ගන්න. නේද? හිතේ ගොඩ ගහ ගන්න මේ ටික නිකන් තැම්පත් කරලා තියාගන්න සමහරවල් එච්චර කැමැත්තක් නැහැ. ඉතින් ඒකට ඉතින් එක එක උපක්‍රම පාවිච්චි කරත හැකි. පොතක් පාවිච්චි කරත හැකි, දින පොතක් පාවිච්චි කරත හැකි, සෙල්ෆෝන් එකේ මොන හරි ක්‍රමයක් පාවිච්චි කරත හැකි. ඉතින් ඔය වගේ හිත නිදාසේ තියාගන්න ඔය වගේ ඉතින් අර තියෙන මොන හරි උපක්‍රමයක් පාවිච්චි කරන එක තමයි ඩේසි මට නම් හිතෙන්නේ. හරි. ඒක ඉතින් සමහර දෙයක් මතක තියේවි, සමහර දෙයක් ගිලිහිලා යාවි. වෙනමම එහෙම තමයි ගන්න වෙන්නේ. يعني දැන් සංඥා කරෙහි හිත ටිකක් විරක්ත භාවයක් කියලා තමයි ඔකට වචනයක් දෙන්නේ. يعني ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැහැ. දැන් ඉස්සර වගේ මේක හිතා වටනවා, මේක මං හොඳට මතක තියාගන්න ඕනේ, මේක හරිම ලස්සනයි, එහෙමයි එහෙමයි කියලා අර ඒවට ලොකු වටිනකම් දීලා ලොකු අගයක් දීලා ඒවා ඔළුවේ දාගන්න ගතිය ටිකක් අඩු වෙනවා. නිකන්
ඔව් කියාව කරනකොට මට වෙනකන් වැඩිය හොඳට
මතක තියෙනවා. හොඳයි. ඉතින් ඒක තමයි එතන තියෙන අර මනසේ පැහැදිලි බව තියෙනවානේ. මනස ව්‍යාකූල වෙලා නැහැ. මනස අනවශ්‍ය සංඥා වලින් පිරීලා නැහැ. ඒ වෙනුවට මනසේ හොඳ පැහැදිලි ගතියක් තියෙනවා. එතකොට පූර්ණ අවධානයක් යොමු කරන්න පුළුවන්. ඒ තුල වාසියක් තියෙනවා. හැබැයි තනිකර මතකයේ මුල් කරගත්ත රැකියාවක් ගත්තොත් එතෙන්දී මතකයේ යම් යම් සුළුසුළු කතන්දර ටිකක් වෙන්න පුළුවන්. ඒකට ඉතින් උපක්‍රමශීලී වෙන්න වෙනවා. ඒ කියන්නේ දිනපතක් පාවිච්චි කිරීමක් හෝ පොතක් පාවිච්චි කිරීමක් හෝ කම්පියුටර් එකක් පාවිච්චි කිරීමක් හෝ ඒ වගේ උපක්‍රම පාවිච්චි කළා අර මනසට අනවශ්‍ය බරක් නොදී මනස සැහැල්ලුවෙන් තබා ගන්න එකේ වැරද්දක් නැහැ කියලා තමයි මගේ නම් පෞද්ගලික අදහස.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කයෙන් කරන වැඩ ඌමනා ප්‍රම ඕනක් තරම් කරන්න පුළුවන්.
ඔව්.
මතක තියාගන්න ගැටලුවක්
තියෙනවා. හොඳයි.
ස්වාමීන් වහන්සේ ගොඩක් තින්සිටියා.
හොඳයි. හොඳයි. තේරුවන් සන්නයි.
ඊළඟ දවස් ගැටලුව මානෙල් ජයසුන්දර දීපත් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම ආනාපාන සති භාවනාව කර්මස්ථානයේ හැටියට වැඩන්නේ.
ඔව්.
ඉක්මනින්ම මම ආනාපාන සති ආස්වාස් ප්‍රාස්වාස් දිහා බලන්නේ පොඩි ඉක්මනින්ම සුනම් රැට කෙටි වෙලා කය සීස අවකාශයකට ගිහිතා ඊට පස්සේ කය නොදෙන්නේ ගිහිල්ලා එක අවස්ථාවක් ආව ස්වාමීන් වහන්සේ කය සම්පූර්ණයෙන්ම නොදෙන්නේ ගිහිල්ලා කය පැත්තක තියෙනවා සිත පැත්තක තියෙනවා සිතුවිලි එනවා ඇබිලා ඒව දිහා බලා ඉඳලා ඒව යනවා බස් ස්වාමීන් වහන්සේ මම වහන්සේට යසුමානේ මේ වාද්‍යකීම් ඉදිරිපත් කරාම වහන්සේ කිවි සිතුවිලි අතර පරතරයක් එනවා ඒ පරතරය දිහා බලන්න කියලා මම ඒ විදිහට භාවනාව වඩ아가ගෙන යද්දි ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවල් තිබුණා කය දැනෙන්නේ නැති සිත දැනෙන්නේ නැති අවස්ථාවල් තිබුණා ඒ විතරවට හරි සැහැල්ලුවක් දෙනවා ස්වාමීන් වහන්ස සමහර අවස්ථාවල සිතුවිලි එනවා ඒව දිහා බලනකොට ඒවා බලන ස්වභාවයෙන්ම නැති වී යන ස්වභාවයක් තිබ්බා නමුත් මේ අද දවසේ මගේ අත්දැකීම මට අද ආස්වාසේ ප්‍රාස්වාසේ දිහා බලද්දී ටික වෙලාවක් ගියා සංසිඳෙන්න එහෙම ගියාට මට කය ඉහවට කයේ විවිධ වේදනා දැනීම් හොඳටම දැනෙන්න උනා දැනුණා ස්වාමීන් වහන්ස කය වෙනද වගේ වෙනදමට කය එහෙම දැනීම් නැති වෙන්නේ නැහැ සිතුවිලි තෙන්න ගත්තා මෙහෙම එද්දි මම සිතුවිලි ඔක්කොම කයට අවධානය යොමු කරලා කය දිහාම බලාගෙන හිටියා එහෙම එද්දි මට එක වෙලාවකට දැනුණා මේ ඇයි මෙහෙම වෙන්නේ කියන එකත් මට ඔළුවට ආවා මේ ඔනෝපහ කියන්නේ මේ නිකංගමන්නේ මොකද මෙහෙම වෙන්නේ කියන වික්ෂිප්ත භාවයක් ආවා ඊට පස්සේ එහෙම බලාගෙන ඉඳි මට නිකම්ම සිතට ආව ස්වාමීන් වහන්සේ මේක මේ ඇති වෙනවා නැති වෙනවා මේ වේදනාවල් මේ වෙන දැනීම් ඇති වෙනවා නැති වෙනවා කියලා එහෙමකොට සිතුවිලි තව සිතුවිලි දිහත් මම එහෙම බලනකොටම එක එක රූප තමයි මට පේන්නේ ඒ රූප දිහා මම බලනකොට මගේ සිතතාවේ සතර මහා භූතියෝ කියන මේක මේක ධාතු කොටස් කියන එක ඒ හිතනකොටම ඒක නැතුව ගියා සිතුවිලි එහෙම හිතනකොටම නැතුව ගියා කය දිහත් බලන් ඉන්නකොට කයේ මගේ කය වෙනස් වීම බලනකොට මට නිකම්ම ඔළුවට ආව ස්වාමීන් වහන්සේ මේ ඇති වෙනවා නැති වෙනවා මේවා මම නෙමෙයි මගේ නෙමෙයි කියන එක මට ඔළුවට ආව ස්වාමීන් වහන්සේ එහෙම කියලා මම එහෙම හිත එහෙම මනස මෙහෙවද්දී මේ ඒක දිගටම මම මෙනෙහි කරගෙන ගියා ස්වාමීන් වහන්සේ මට අද ඔබාධික ධර්ම දේශනයේ
හොඳයි කළලා තිනා හොඳයි. ඒ කියන්නේ දැන් ඔය එන අවබෝධය ඉබේ එන්න දෙන්න. ඒ කියන්නේ ඒක බලෙන් ගන්නවත් පොතේ තීච් එක මතක් කරගන්නවත් අවශ්‍ය නැහැ. ඒක අපි නිකන් බලාගෙන ඉන්නවා, අධ්‍යයනය කරගෙන ඉන්නවා. එතකොට නිකන් ඒක පාඩම ටක් ගාලා මතක් වෙනවා. ඕනේ මේක මේ පුදුමාකාර විදිහට වෙනස් වෙනවානේ. මේක පුදුම විදිහට ඇතිලා නැතිලා යනවානේ. මෙතන තියෙන්නේ පිළීමක්නේ. මෙතන කිසිම පාලනයක් මට නැහැනේ කියලා නිකන් අර ඒක බොහොම ෂණිකව ඇති වෙන විනිවිද යන අවබෝධයක්. ඒක තමයි වටින්නේ. ඒක තමයි අපි විපස්සනා නුවණක් කියලා කියන්නේ. අපි ඊට කලින් අපේ තිබුණේ නිකන් බොහොම අධ්‍යයනයක්. බොහොම නිශ්ශබ්ද අධ්‍යයනයක් තිබුණේ. ඇතුලේ කතාවක් තිබුණ නැහැ. පොතෙන් ගත්ත කෑල්ලක් දාගෙන තිබුණ නැහැ. මතක් කිරීමක් වාකත් කර කර හිටියේ නැහැ. අපි හොඳට මේ වෙන දේ දිහා හොඳට බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට ඔන්න එක පාටම හිතට හැංගෙනවා මෙන්න මෙහෙම දෙයක් මෙතන වෙනවා කියලා. ඒක තමයි වටින්නේ. ඉතින් ඒ නිසා කරලා තිනවා හොඳයි. කිසි වැරදක් නැහැ යන විදිය හොඳයි. හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුල්‍යයට ඉදිරිපත් කරන්න
පුළුවන්.
තෙරුවන්
සරණයි
ස්වාමීන් වහන්සේ.
ඔව්. ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම තින්දීම හැකිලිම කරන කෙනෙක්.
හා.
මේ වෙලාවේ මගේ මම ස්වාමීන් වහන්සේ මට මගේ දෙපා මගේ දෙප් භාවනාව කරගෙන යනකොට මට දැනෙන්නේ මගේ දෙපා තදගතියට දැනෙනවා. පොළවේ හැප්පෙන කොටස බිම් වශයෙන් දැනෙන්නේ නැතුව ඒක නිකන් එකට ගුලියක් වගේ තද වශයෙන් දැනෙනවා. අත් දෙකක් අල්ලක් එකක් උඩ එකක් යාගෙන අදල මට ගුලියක් වගේ දැනෙනවා. හැබැයි මගේ ශරීරයේ අනිත් කොටස් මට ඔළුව ඇඟ උඩ කොටස් ඒවා හොඳට දැනෙනවා. ඒවා මගෙන් ගිහිය නැහැ. කකුල් දෙකයි අත් දෙකයි තමයි ඒ විදිහට දැනෙන්නේ. ස්වාමීන් වහන්සේ මට අද මේක කාරියක් කෙනෙක් මේ ප්‍රශ්නේ අහුවා එකයි මට හිතුනේ අහන්න. මම මුලදී භාවනාව පටන් ගත්තම කාලේ මට වැඩි දැනීමක් තිබුණේ නැති කාලෙක මට කියන්නේ පක්ෂෙන් දියර ගලනවා වගේ දැනගත තියෙනවා. එතකොට මූණ කසනකොට මූණ නිකන් දිය වෙලා යනවා වගේ දැනගත තියෙනවා. කසද්දී ඒ කියන්නේ හැම නිකන් දිය වෙලා යනවා වගේ මම දැක්කා. එතකොට ස්වාමීන් වහන්සේ කකුල් දෙක නිකන් කකුල් කියලා වෙන් කරගන්නේ නැතුව කකුල් දෙක පා වෙනවා. කකුල් දෙක හෙල වෙනවා එහාට මෙහාට. ඒ දවස් ඒ කාලේ මම ඔය ධාතු ලක්ෂණ ගැන අවබෝධයක් මට තිබුණේ නැහැ. නැතුව නමුත් මම මේ දේවල් දැක්කා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ නිකන් කකුල් දෙක පා වෙනවාගේ ඒ වගේ දේවල් මම දැකලා තියෙනවා. නමුත් දැන් නම් මේ වෙලාවේ ඒ වගේ සිදුවීම් මට නැහැ. මේක ගොඩක් කලින් වෙච්ච දෙයක්.
ඒක වැරද්දක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඇත්තටම අපිට මුලින් අර පොතේ දැනුමක් නොතිබුණාට භාවනාව කරනකොට ඒ අත්දැකීම් ටික ලැබෙනවා. නමුත් ඉතින් අපිට ඒ අත්දැකීම් ටික සුතමේ ඥානේ මදකම නිසා අත්දැකීම් මදකම නිසා අපිට ඒ ටික ගලප ගන්න තේරෙන්නේ නෑ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ ඉතින් අර වැරදි හදා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් එතකොට තේරෙනවා අතීතෙත් මම මෙහෙම අත්දැකීම් ලබලා තිබුණා. නමුත් ඒ කාලේ මට ඒක ඒ තරම් තේරුන්නේ නැහැ. මෙන්න මේකයි ඒ කාලේ වෙලා තියෙන්නේ කියලා පස්සේ තේරෙනවා ඉතින්. අවශ්‍ය නැහැ. නෑ. එහෙම අවශ්‍ය නැහැ.
දැන් මම උන කසනකොට මගේ මූණ දිය වෙලා වගේ ගියා.
හරි.
එතකොට දැන් මම අර එක එක්කෙනාගේ කපටහන් වැඩිදී මම ගොඩක් කරාට මට අම ඇතුම්කම් දෙනවා. හැම ගොඩක් ඒ වගේ ඉතින් අර භාවනා කරගෙන
මේ
අවස්ථාවලට
පත් වෙනවා. පත් වෙනවා. ඔව්. පත් වෙනවා. ඉතින් අපි ඒකට ගිහිල්ලා ආයි કૃතිමව එතෙන්ට යන්න අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ. ඔතන සමහර වෙලාවකින් මගේ අටිහිත වේලාවල් වලට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන
නෑ. ඔව් එහෙම අවශ්‍ය නෑ. නෑ. ඔව් ඔව්. ඒක වුමනා නැහැ. මොකද අපි ඒක ඒවා ඒක ඒ වෙලාවේදී අපිට නොතේරුණාට මොකද ඒ අත්දැකීම අපි ලැබලා තියෙනවා. ඒක පහු කරගෙන ගිහිල්ලා තියෙනවා දැන්. එතකොට අපි ඒ වෙච්ච දේවල් ආයි අල්ලගෙන ඒක මං අරගත්තේ නෑ, ඒක කරගත්තේ නෑ කියලා එහෙම හිතේ මේ පසුතැවීමක් ඇති කරගන්න වුමනා නෑ.
දැන් මම ස්වාමීන් වහන්සේ මට තින්දෙනවා කියන එක ඒකේ මුල මැද අග ඒකට වැටෙනවා. ඒ දැනෙන එක සිම් බවට පත් වෙනවා. දැනීම සිම් වෙලා යනවා. නොදැනීම යන්නේ නැහැ. නමුත් සිම් වල ගොඩාක් සිම් වෙනවා. දැනෙනවා. ඕක තමයි දැන් මම මේ ඉන්න අවස්ථාවේ මම ලැබෙන අත්දැකීම.
ඔව් ඒ හොඳයි. ඒ කියන්නේ කොහොමත් සාමාන්‍ය ඕනම කමටහනක ඒ වගේ තමයි වෙන්නේ. අපිට මුලදී මුකුත් දැනෙන්නේ නැහැ. මොකද සතිය දුර්වල හින්දා පස්සේ සතිය දියුණු වෙන්න ඒ ටිකක් ප්‍රකටව දැනෙන්න ගන්නවා. අරමුණ හොඳට තේරෙන්න ගන්නවා. ගොරෝසුව දැනෙන්න ගන්නවා. හැබැයි ඊට පස්සේ ඔන්න අරමුණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. අරමුණ වෙනස් වෙන්න ගන්නවා. අරමුණ ගෙවෙන්න පටන් ගන්නවා. අරමුණ සියුම්ව දැනෙන්න ගන්නවා. යන විදිහ හොඳයි. දෙකට කරගෙන යන්න.
එහෙමයි
හොඳයි.
සංවාස
වහන්සේට
කාලය
තිබෙනවද? තව 3 දෙනෙක් ඉන්නවා. ඒක තමයි. අපි බලමු තව එහෙනම් කෙටියෙන් උත්තර දෙමු එහෙනම්.
හරි. තුසිත දි අල්විස්ට අවස්ථාව ලැබෙන ඔබගේ පැනෙයි.
අවස්ථා ස්වාමීන් වහන්සේට ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මම පුළුවන් තරම් කෙටියෙන් ඉදිරිපත් කරන්න. මම දැන් අවුරුදු ගණනාවක් සිට සතිය වඩනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඉඳලා අද දක්වා දිනපතාම විනාඩි 45ක් පමණ සක්මණේ සහ පරියන්කේ දෙනවා. මම ඔබට කෙටි ඔබවහන්සේට කෙටි ඉදිරිපත් කරන්නම්. සක්මණ වෙන්නේ පායට දැනීම දැනගැනීමේ සක්මණේ දෙනවා. මුලදී සිත්තර සිත්විලි ශබ්ද ආවට මේ ඇවිල්ලා සිට දිව ගියාට විනාඩි 30කට පමණ පසුව සක්මණ ඉබේ සිදු වෙනවා වගේ දැනනවා. ඒ කියලා කියන්නේ මට තේරෙනවා දැන් කරදරයක් නැතුව කියන්නේ බාධාවක් නැතුව කියන්නේ එළියට හිත දිව ගියත් ආපස්සට ඩක් ගාලා මේ හිත එනවා කියලා මේ දැනීම වල එනවා කියලා ඒ විදිහ තමයි පැය කාලේ සක්මන ගත වෙන්නේ. ඊළඟ පරයන්ක භාවනාවේදී වෙන්නේ මූල කර්මස්ථානයේ නාසිකාග්‍රේ දැන් ආස්පස්පස්වල තමයි යොමු වෙන්නේ. මෙනෙහි කරමින් මුලින් පටන් ගන්නවා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ සක්මනේ වගේ සිතුවිලි වලටත් ශබ්ද වලටත් හිත දිව යනා මොහොතේදී ඊට පස්සේ විනාඩි 20කට 30කට විතර පස්සේ කුස සිවුම් වෙලා යනවා. සමහර දවස්වල හුස්ම නැතිව සම්පූර්ණ නැති වෙන අවස්ථාවල් තියෙනවා. සමහර දවස්වල දිගටම රසියුම් හුස්ම දෙන වෙලාවල් තියෙනවා. ඒ විදිහට තමයි පාරයන්ගේ අවසන් වෙන තුරුම තියෙන්නේ. ඊළඟට පසුගිය දෙසැම්බර් මාසයේ ස්වාමීන් වහන්සේ ආරකරෙත්තේ ප්‍රවතිය දින 10ක ප්‍රතිසරණයට මම සහභාගී වුණා. ඒකේ 6 වෙනි දිනේ අවසානයේ නිින්දට ගියාට පස්සේ මට ඉතා තදබල බයක් ඇති වුණා. මොකද මේ නිදාගන්න පටන් ගත්තාම නිින්ද යන්නේ නැහැ. මේ උදරයේ සිට පපුව දක්වා පුදුමාකාර රැලි වාගේ දිගටම දිගට මතු වෙනවා. ඒ කියන්නේ චලන ඇති වෙනවා. ඊට පස්සේ කම්පන ඇති වෙනවා. ඊට පස්සේ මට නිින්ද යන්නේම නැහැ. ඊට පස්සේ මම ලොකු ස්වාමීන් වහන්සේට පපුව දා උදේ දැනුම් දුන්නා. උන්වහන්සේ කිව්වා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට බය නැතුව ඒක ඇති වෙයි කියලා බලාගෙන ඉස්සරහට මේක කරගෙන යන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ අවවාදය අනුව මම ඒ විදිහටම කරගෙන ගියා. මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් දින කීපයකට විතර කලින් ඉඳලා මම සාමාන්‍යයෙන් හැන්දෑව 11:00 විතර පමණ තමයි නිින්දට යන්නේ. බොහෝ වෙලාවට කරන්නේ නිින්දට ගිය වෙලාවට නිින්ද යන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. පාන්දර 3ට විතර වෙනකන් විතර ඇරලා ඉන්නවා. ඒ වෙලාවට තමයි නිින්ද යන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඊයේ දිනේ වෙනසක් සිදු වුණා. ඒකයි මම වහන්සේට දැනුම් දෙන්න අවශ්‍ය කියලා හිතුනේ. ඊයේ දිනේ අර කර්ණ විදියටම වැඩේ වුණා. නමුත් වෙනසුනේ මේ වෙලාවේ මට තේරෙනවා ඇඟ තැම්පත් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඒ වුණාට හිත ස්විච් ඔෆ් වෙලා නැහැ. හිත දිගටම වැඩ, ඇඟ තැම්පත් වෙලා, يعني තොරතෝංජියක් නැතුව සිතුවිලිත් එනවා, ඒ වගේම හිතේ කතාවක් දිගටම වෙනවා. ඒ වගේම මම ඒක දිහා පොඩ්ඩක් බලන් හිටපුවාම මට තේරෙනවා දැන් මේ ඒකේ මම ඒක දිහා බලන් හිටපුවාම හිත ඇඟට එනවා කියලා. ඒ කියන්නේ මට ඇඟේ මේ ස්වභාවයෙන් තේරෙනවා. මට දැන් කම්පන චංචලයක් තියෙනවා, හුස්ම රැල්ල දැනෙනවා, ඊළඟට පිම්බීම ඇකිලිම් දැනෙනවා. ඒ විදිහට දිගටම ඇති වෙනවා. තියෙන පස්සේ තමයි ස්වාමීන් වහන්සේ හිතට පොඩි බයක් තියෙනවා. තාමත් පොඩි බයක් තියෙනවා හිතට. මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වගේම සැකේකුත් තියෙනවා. මට හිතෙනවා මේක හරහාමයි යන්න ඕන කියලා මට හිතිලා තියෙනවා. ඒ වුණාට පොඩි අර
ගැටකේ පොඩි මතිගතියක් තියෙනවා. හරි. ඒක නිසා සාමාන්‍ය වාසේ දෙන්නත් ඉස්සෙල්ලා එකපාරට නිින්දට යන්න එපා. ඒ කියන්නේ එකපාරට අපි නිදා ගන්න ගියාට රෑයුණයි කියලා නිින්ද යන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මහත්යට පොඩ එළියට යන්න පුළුවන් නම් අපි හිතමු ගෙදරින් එළියට ගිහිල්ලා චුට්ටක් එළි මහලියේ ඉන්න පුළුවන් නම් පොඩක් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ගස්කොළන් දිහා ටිකක් බලාගෙන ඉන්න පුළුවන් නම් හිත ටිකක් නිදහසේ ඉන්න දෙන්න පුළුවන් නම් ඕක වඩා හොඳයි. ඒ කියන්නේ දැන් අපි සමහරවිට ඔන්න 10 වුණා 11 වුණා දැන් ඉතින් මම ඉක්මනට නිදා ගන්න ඕනේ කියලා ටක් ගාලා ඇඳට ගියාට ඒක සාර්ථක වෙන්නේ අපිට මෙතෙන්දී අවශ්‍යයි හිතට යම්කිසි සහනශීලී ගතියක්, සැහැල්ලු ගතියක්, හිතේ විවෘත වෙච්ච ගතියක් ඇති කරලා දෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ භවනා කරන්න ගියාම, සතිය දියුණු කරන්න ගියාම අපේ හිතේ සංවේදී බව දියුණු වෙනවා. ඒතකොට සංවේදී බව වැඩි වෙනවා. ඉතින් එතකොට පුංචි දෙයටත් ඇහැරෙනවා. ඉතින් යාට එයාව නිදි කරවන්න නම් ඒ ඔක්කොම වවට තියෙන සාධක ටික හොඳට තැම්පත් වෙන්න ඕනේ. ඒ වගේම හිත ඇතුලේ ආතතියක් තියෙන්නත් බෑ. හිත ඇතුලේ කැකෑරෙන දෙයක්, විතර්කයක්, ඊළඟට ඊළඟ දවසේ කරන්න තියෙන දේවල්, ඔය වගේ දේවල් හිතේ පළපදියම් වෙලා තියෙන තාක් නිඳ යන්නේත් නැහැ. ඒ නිසා හිත පොඩ්ඩක් අපි දැන් සැලකිල්ලෙන් මේ පවත්වන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක උපක්‍රමයක් තමයි. අර වගේ එකපාරට අපි කාමරය ඇතුළට ගිහලා දොර වහගෙන නිදා ගන්නවා වෙනුවට චුට්ටක් පුළුවන් නම් එළියට යන්න. එළිය තමන්ගේ තියෙනවා නම් මේ ගහක් කොළක් තියෙන පරිසරයක් තියෙනවා නම් චුට්ටක් එතනත් එක්ක ඉන්න. හඳ එළිය තියෙනවා, මේ තරුපායලා තියෙනවා, හුලං පොඩ්ඩක් වදිනවා. ඉතින් අපි එතෙන්ට ගිහලා බොහොම සහනශීලීව චුට්ටක් එහාට මෙහාට ඇවිදිනවා. අර මනසට සැහැල්ලු වෙන්න දෙනවා. මනසේ තියෙන ආතතිය එළියට විහිදිලා යන්න, විසිරිලා යන්න ඉඩ දෙනවා. අපි චුට්ටන්ියා ඈත බලාගෙන ඉන්නවා. තරුවක් දිහා බලාගෙන ඉන්නවා. හඳ දිහා චුට්ටක් බලන් ඉන්නවා. ඈත කඳුකරයක් දිහා බලාගෙන ඉන්නවා. ඔන්න වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට ඔන්න සමහරවිට ඔන්න ඈනුමක් යනවා. නිකන් පොඩි කම්මැලි ගතියක් එනවා. ආයෙත් ඔන්න ඈනුමක් යනවා. ඒ කියන්නේ අර හිතේ තිබිච්ච ආතතිගත ස්වභාවය ඔක්කොම පහව ගියා. දැන් අන්න ඇවිල්ලා නිදා ගන්න පුළුවන්. ඒ නිදා ගන්නකොටත් එක පාටම නෙමෙයි. ඉතින් අර හොඳට තමන්ගේ ඇඳ සකස් කරලා පිරිසුදුව තියලා, ඒ වගේ අර මනසේ පැහැදිලි බව, මනසට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් තියෙන විදිහ තැනක නිදා ගන්න. අනිත් එක පුළුවන් නම් ඒ කියන්නේ එච්චර හොරහතුරන්ගේ ප්‍රශ්නයක් නැත්තම් ජනෙලුත් ජනෙලයක් අරගෙන නිදා ගන්න. ඒ කියන්නේ දැන් අපි භාවනා කරද්දී අපේ අපි සම්බන්ධ වෙනවා නිකන් අපේ පරිසරයත් එක්ක. අපි නිකන් අපි හිර වෙලා කූඩු වෙලා ඉන්න ඉඳීම අපිව ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. අපේ හිත ප්‍රතික්ෂේප කරනවා අපි නිකන් හිර වෙලා කූඩු වෙලා ඉන්න ගතිය. ඒ වෙනුවට අපි හොඳට අවට එක්ක සම්බන්ධ වෙලා, එහෙමත් නැත්නම් සෝබා දහමත් එක්ක ඉන්න ගතිය හිත ප්‍රිය කරනවා. යන්නේ වගේ දේවල් වලින් අපිට පුළුවන් අපිව තව ටිකක් ඉස්සරහට ගන්න. මේ මේ ප්‍රශ්නෙට මේ විදිහට පිළිතුරක් ලැබෙයි කියලා මම නම් හිතනවා. හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, තවත් එක්කෙනෙක් හිටියා. හොඳයි, එහෙමනම් අදත් අපි පැයකුත්, පැය දෙකකුත්, විනාඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ධර්ම දේශනාවකට අහුන්ගම් දුන්නා. මේ අන්දමින් අපි දවසේ රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.